නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස
මට වතුර එකක් කරන්න ඕනේ. මං කරන්න ඉතින් ඊට වෙන සූත්‍රයක් අද වෙන එකක් කරන්න. මොකද ගීසර එකට තව තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ලස්සන සූත්‍රයක් තියෙනවා. මං ඒක කරන්න හිතුවේ. මං අර සූත්‍ර මේ කරන්නේ එක පිළිවෙලකට. ඒ කියන්නේ මේ දැන් යම් කිසි අර වර්තමානයේ තේරුම් ගන්නට නෝට් එකක්. ඒ කියන්නේ වර්තමානයේ දැන් ස්වභාවයේ පොඩ්ඩක් තේරුම් අරගෙන ඊට පස්සේ මං කල්පනා කරේ අර මේ ප්‍රායෝගික පුරුදු කරන්න. ඒ කියන්නේ දැන් අර මම අර ඉදච්චි පාර්ලේක සූත්‍රයේ මම දහතු විභංග සූත්‍රයේ සූත්‍ර කීපයක් තියෙනවා විදර්ශනාවට. ඒ කියන්නේ විදර්ශනා කරන ආකාරය මුලින්ම විස්තර කරනවා. නමුත් ඒ විදර්ශනා කරන ආකාරය විස්තර කරන්න කලින් විදර්ශනාව කියන්නේ මොකද්ද? යථාර්ථය මොකද්ද කියන එක තේරුම් ගන්න ඕනේ මුලින්. ඒක තේරුම් ගන්න නැතුව අර කියන දේ කරන්න බෑ. ඉතින් ඒ නිසා ඒ ප්‍රායෝගික පැත්තට ටිකක් වරු වෙන කලින් අර මූලික අදිතාරම මොකද්ද කියන එක ඉස්සෙල්ලා පැහැදිලි කරගන්න ඕනේ. ඉතින් ඒ නිසා තව දවස් තව සූත්‍ර හතරක් විතර පොඩ්ඩක් කියලා දීලා ඊළඟට මේ අර ප්‍රායෝගිකව කරන විදිහේ මම ඊට කලින් මම අද හිතන් හිටි චුට්ටක් අර ප්‍රායෝගිකව කරන්න පොඩි පොඩි කරුණක් කියලා දෙන්නේ. එතකොට මේක පොඩ්ඩක් පුරුදු කරන්න පුළුවන්. ඒ පුරුදු කරන අතරතුර මේ සූත්‍ර ඉගෙන ගන්නකොට අර අර සූත්‍ර ඉගෙන ගත්තට පස්සේ හොඳට ඒ කාරණේ තේරුම් ගන්න පුළුවන්. මේ නැත්නම් අර මේ අපි අර හරියට යථාර්ථයේ තේරුම් ගන්න නැතුව පුරුදු කරනකොට මුලා වෙනවා. ඒ කියන්නේ අපට අලුත් අත්දැකීමක් එනකොට ඒ අත්දැකීම මුලා වෙනවා. මොකද අපි ඒක අතහරින් දක්ෂ වෙන්නේ අර හරියට සූත්‍ර ඒ කියන්නේ ධර්ම තිබ්බ නැත්නම් අපිට. ඒ ධර්ම තිබ්බොත් තමයි අපට අතහරින් දක්ෂකමක් ඇති වෙන්නේ. ඒ ගොඩාක් අද සමාජයේ දැන් භාවනා මධ්‍යස්ථානවල ඔය භාවනා උගන්වන තැන්වල ගොඩාක් ඔය මාර්ගඵල ලැබුවා කියලා ගොඩක් මුලා වෙන්න හේතුව අර මූලික අදිතාරම නැති නිසා. දැන් බුදුරණවහන්සේ කාලේ එහෙමනේ බුදුරණවහන්සේ කෙලින්ම යාළගේ කියන්නේ යාළා ඉතින් ඒ කාලේ වෙනකොට කලින් ජීවිතවල පුරුදු කරපු සබහායක් තියෙනවානේ. ඒ කාලේ බුදුරණවහන්සේ කෙලින්ම කියනකොට යාළට ධර්මය අවබෝධ කරන්න පුළුවන්ව තිබුණා. නමුත් දැන් කාලේ අපට මූලික අදිතාරම නැහැ. ඒ නිසා අපිට ගොඩාක් කාලවලට මේ හොඳට ඒ සම්බන්ධයෙන් ලොකු නුවණක් තියෙන්නට ඕන. ඒ නිසා ගොඩාක් අර ගැඹුරු ධර්මයේ කතා කරන තත්ත්වය අපි තුල ඇති කරගන්න ඕන. අනිත් එක තමයි දැන් මම මේ දවස්වල පොඩ්ඩක් බැලුවා මේ ශාසන ඉතිහාසය ගැන පොත් කී පොතක් බුද්ධත් සන්නසී. ඒක හොඳට තේරෙනවා. ඒක බලනකොට මේ 1500 2000කට කිත්තු වෙන්න මේ ධර්මයේ වෙන පැත්තකට ගිහින් තියෙනවා. ඒ කියන්නේ අර ගැඹුරු ධර්මයට ඇවිදILLම නෑ. අර අටුවාචාරින් වහන්සේ මේ විසුද්ධි මාර්ගයයි අටුවාවයි සංස්කරණය කරාට පස්සේ ඒකත් එක්ක නිවන කියන දේ මේ එයා ඒ කියන්නේ ගේසානාසී ශාසනයේ ඒ කියන්නේ මේ උත්සාහ කළා තියෙන ශාසනයේ පැවැත්මකට. නමුත් පැවැත්මකට උන්වහන්සේ කරන්න උත්සාහ කරාට ගිහිලා තියෙන්නේ නිවන අනිත් පැත්තට. ඒ කියන්නේ ඒකට හේතුව ඒ කාලේ ජෛන ආගම කියන්නේ Hindu ආගම අර බ්‍රාහ්මණ මතේ වැඩිපුර තිබිලා තියෙනවා. ඒ බ්‍රාහ්මණ මතේ තිබුණ නිසා ඒ බ්‍රාහ්මණ මතධාරීන්ගේ අදහස් තමයි නිවන උච්ඡේදවාදයක් කියලා. උච්ඡේදවාදයක් කියන්නේ විනාශයක් කියන එක. ඒ කියන්නේ දැන් නිවන දැක්කම කෙනෙක් නැති වෙනවානේ. ඒක නැති කරන්න අටුවාචාරින් වහන්සේ දාලා තියෙනවා මේ සාසතවාදයකට. නිවන කියන්නේ දැක්කම ඉන්න තැන. නිවන දකින්න තැන, නිවන ගිහිලා ස්පර්ශ කරන තැනක් කියනවා කියලා. එන්නේ සාසතවාදයට අනුකූල තමයි අටුවාචාරින් වහන්සේ සම්පූර්ණයෙන් අර එයා සංස්කරණය කළා තියෙන්නේ. එතකොට සම්පූර්ණයෙන් නිවැරදි මාර්ගය අයින් වෙලා තියෙනවා. හැබැයි මේ එයා කරන්න හදලා තියෙන්නේ මේ අර ඒ සමාජ ජීවිත දේ මේ අර නිවනට ඒ කියන්නේ ධර්මයට තියෙච්ච අර වැරදි දෘෂ්ටි අයින් කරන්න. නමුත් තවත් වෙන දෘෂ්ටියකට සමග ගිහින් තියෙනවා. ඉතින් ඒක ලොකු හානියක් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ ඒකත් එක්ක ගොඩාක් පොත් සංස්කරණ වෙලා තියෙනවා. ඒ හැම පොතකම අර නිවන සාස්වතවාදයත් එක්ක තමයි දිගටම සංස්කරණ වෙලා තියෙන්නේ. ඉතින් ගොඩාක් ඒ පොත් බලනකොට ඇත්තට තේරෙනවා මේ යුගය මේ කියන්නේ අවුරුදු 10 15 කියන මේ යුගයේ මේ අවුරුදු 1500 ක 1800 ක විතර පස්සේ සුන්දර යුගයක්. ඒ කියන්නේ ධර්මයේ මේ මෑත කාලේ මේ ඉස්මතු වෙච්ච එක. නැත්නම් අර 1800ක් විතර කාලේ වෙන බුදුරණහන්සේ පින්නම් පාල අවුරුදු 400කට වගේ පස්සේ තමයි 400කට 500කට පස්සේ තමයි බුද්ධත්සාරණාස්සේ මේ ලංකාවට ඇවිදලා ඒක කරලා තියෙන්නේ. අටුව සංස්කරණ. ඒ වෙනකොට යම් පමණකට ඉඳලා තියෙන මාර්ගපල්ලාල. හිටියට මේ එයාලා කැලේ වෙදලා ඉඳලා තියෙන්නේ. ඒ කියන්නේ අර පිරිහිච්ච යුගයන් තිබිලා තියෙන්නේ. අනුරාධපුර යුගයේ අවසාන කාලේ. ඒ වෙනකොට එකට කැලෑ ඇදලා ඉඳලා තියෙනවා. අර මේ කියන්නේ දැන් කාලේ වගේ අර දැන් අපි ගත්තත් එහෙම මේ දැන් ශාසනෙ වෙනුවෙන් කියලා කට්ටියක් ඉන්නවානේ. දැන් ශාසනෙ මැරෙන්න උනත් ඉන්නවානේ පිරිස. ඒ කියන්නේ ඉච්චරට අර කැපීමෙන් සාන්නාසලා ඉන්නවානේ. නමුත් ඇත්ත ගත්තොත් එහෙම නිවන පැත්ත නෙමෙයි. නමුත් බුද්ධ ශාසනෙනේ. ඒ වගේ පිරිසක් ඒ කාලේ ඉඳලා තියෙනවා. එතකොට ඒකත් එක්ක මේ අටුවාචාරින් වහන්සේ මේ ශාසනය සැකගන්න යමක් කරලා තියෙනවා. දැන් මේ කරන්න වගේ දැන් බුදු බලයේ කේකද හදාගෙන ඉන්නවා ශාසනය සැකගන්න කියලා. නමුත් ඇත්තටම ශාසනය සැකන්නේ නැහැ ඒක. නමුත් අර එයාලා කරන ක්‍රමයට යම් කිසි දෙයක් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ දෙයක් ඉතින් ඒ කාලෙත් වෙලා තියෙනවා. ඒකත් එක්ක ඉතින් නිවන් මාර්ග ගොඩාක් ඈතට ගිහිල්ලා තියෙනවා. මේ අද මම කරන්නේ ලස්සන ගැඹුරු සූත්‍රයක්. මේ සූත්‍රේ නම තමයි කාලකාරාම සූත්‍රය. අද මේක ගොඩාක් කටි කරලා නැහැ මේ සූත්‍රය. කාලකාරාම සූත්‍රයේ මේක ගොඩාක් ගැඹුරුයි කියන්නේ මේ සූත්‍ර දේශනාව අහගෙන හිටපු 500ම රහත්ලා තියෙනවා. සන්නාසර 500ම බුදුරණන් වහන්සේ දේශනා කරන 500ම රහත්ලා තියෙනවා. ඊළඟට තමයි මේක අටුවාචාරින් කතාවක්. නමුත් ඒක හිතන්න පුළුවන් යම් පමණකට අටුවාචාරින් කියනවා මේකේ මේ මේ දේශනාව දැන් අශෝක අධිරාජ්‍ය ධර්ම ප්‍රචාරය කරානේ. ධර්ම ප්‍රචාරය කරනකොට ග්‍රීකිය, ඒ කියන්නේ ද යවන කපුරේ, ඒ කියන්නේ ඒ කාලේ දාර්ශනික හිටි ගණිතඥ හිමි වෙච්ච එහෙට යවලා තියෙනවා බුද්ධ රක්කිත කියලා සාමින්හාසක කෙනෙක්. නෑ රක්කිත කියලා, ඔව් රක්කිත කියලා සාමින්හාසක කෙනෙක්. ඒ සාමින්හාසක මේ දේශන තමයි කරලා තියෙන්නේ. අටුවාචාරින් වහන්සේ කියන 37000 සෝතපරණා කියලා දාර්ශනිකයෝ. මොකද මේකේ තුල මේ ලොකු විදිහට මේ ආනාත්ම ධර්මය ගැන ලොකු ගැඹුරු විස්තරයක් කරනවා. මොකද මේ ඒකත් එක්ක මේ මේ ඒක දාර්ශනික හොතපනුණා කියනවා. ඊළඟට මේ අටුවාචාරින් කියනවා තව ඉතින් ගොඩක් විතර. මේ අටුවාචාරින් ගොඩක් හේ විස්තර කරන්නේ අර ශාසනයේ මේ ලොකු දෙයක් කියලා උල්පල පෙන්නන්නේ. මේ සූත්‍රය කරන පොළොව පස්වස්සයි කම්පා වුණා කියනවා. හම් බුදුන් වහන්සේ කිසිම දේශනාවක නැහැ මේ පොළොව කම්පා වුණා කියලා. බුදුන් වහන්සේගේ දේශනාවක් තියෙනවා පොළොව කම්පා වෙන අවස්ථා කීපයක්. ඉතින් ඒක අවස්ථාවකවත් මෙහෙම කම්පා වෙනවා කියන්නේ නැහැ. ඉතින් ඒ වගේ අර මේ මේකේ තියෙන වැදගත්කම පෙන්නන්න අටුවාචාරින් වහන්සේ ලොකු උත්සාහයක් දැල්ල තියෙනවා. නමුත් මේ ඒ බාහිර පරිසරයේ එච්චර ලොකු උත්සාහයක් දරුවට මේ ගැඹුරු අර්ථය සම්පූර්ණයෙන් අතහැරලා දාලා තියෙනවා. අතහැරලා දාලා නිකන් ආටෝපයක් විස්තර කරලා තියෙනවා. බුදුරණහන්සේ ගුණ හැටියට පොඩි ආටෝපයක් විස්තර කරලා තියෙනවා. හැමෝම අද කාලකාරම් සූත්‍ර විස්තර කරොත් මේ ගොඩාක් කට්ටිය විස්තර කරන්නේ අර අටුවාචාරින්ගේ මතේ. අටුවාචාරින් මොකද ඒකට හේතුව මේක වචන වාග ඇතුළේ වචන තේරුම් ගන්න අමාරු. ඒ තේරුම් ගන්න අමාරුකම නිසා අටුවාචාරින්ගේ මතයට අනුවම ගිහිලා තියෙනවා. හැබැයි අර කටුකුණු සන්නස්සේ ඒ අර්ථවලට හොඳ අර්ථ ටිකක් දීලා තියෙනවා. මේක ටිකක් අමාරුයි. නමුත් අර ඉදා කරපු දේශනාවත් එක්ක ටිකක් මේක තේරුම් ගන්න පුළුවන්. මම ඒකයි මේක කරන්න හිතුවේ. මේක මේ පරිවර්තනයේ උන්වහන්සේගෙන් තමයි ගොඩක් ගන්න පුළුවන්. මොකද වචන ගොඩාක් විලාවට පරිවර්තන අමාරුයි තේරුම් ගන්න. මේ සූත්‍රය කාලකාරම් කියලා කියන්නේ මේ සාකේත නුවර තම මේ තිබ්බ ආරාමයක්. ඒ ආරාමයේ තමයි බුදුරණවහන්සේ මේක දේශනා කරන්නේ. බුදුරණන් දේශනා කරන මෙන්න මෙහෙම. මහණෙනි, දෙවියන් මරුන් බමුණ සහිත ලෝකයා විසින්, මහාන බමුණන් සහිත මේ දෙවිනාස් ප්‍රජාව විසින් මේ ලෝකේ යම් කිසි දෙයක් දකීද, අසයිද, ඒලාගෙන් දැනගනීද, සිතින් කල්පනා කරයිද, නුවණින් හිතයිද, මං ඒ සියල්ලම දන්නවා. අන්න ඒක තමයි බුදුරණවහන්සේ ඉස්සෙල්ලාම කියන්නේ. ඉස්සෙල්ලාම කියනවා මේ එකට වචන ටිකක් තියෙනවා. මං ඒ වචන ටික පස්සේ කියන්නම්. දිට්ඨ සුත මුත විඤ්ඤාත කියලා. මං එදා මං කලින් මං හිතන්නේ පොඩ්ඩක් කියලා තියෙනවා. දිට්ඨ සුත මුත විඤ්ඤාත යමක් ඇද්ද මේ ලෝකයේ අන්නේ සියල්ල බුදුරණවහන්සේ දන්නවා කියනවා. මේක තමයි ඉස්සෙල්ලාම කියන්නේ. ඊළඟට කියනවා ඒ විතරක් නෙමෙයි කියනවා. මේ ලෝකයේ තුල දිට්ඨ සුත මුත විඤ්ඤාත කිය විඤ්ඤාත මනසින් කල්පනා කරන දෙයක් ඇද්ද මේ ලෝකයා තුල ඒ සියල්ලම දන්නවා විතරයි නෙමෙයි විශේෂයෙන් අවබෝධ කරගෙන තියෙනවා. ඒ විතරකුත් නෙමෙයි මං ඒවා හොඳට දැනගෙන ඒහා එකතුණු වී වාසය කරනවා කියනවා. ඒහා හේතු වෙන්නේ නැහැ කියනවා. එතන ලකූ කාරණයක් කියනවා. ඒ කියන්නේ දැන් මෙහෙම. දිට්ඨය කියලා කියන්නේ ඇහැයි රූපයයි විඤ්ඤාණයයි. ඇහැ තියෙනවා, රූපේ තියෙනවා, විඤ්ඤාණික හිතේ ක්‍රියාකාරීත්වය තියෙනවා. මේ තුන එකතු වීම තුල හටගන්න දේ. ඒ තුන එකතු වුණා තැනට කියන දැක්මක් කියනවා. මම අර එදා කිව්ව දැන් එතන ඉස්සල්ලාම තියෙන දැක්මක්. නමුත් අපි දැක්මක් කියලා ගන්නෙ නැතුව, ඒ කියන්නේ ඇහැයි රූපය විඤ්ඤාණය එකතු වුණ නිසා දැක්ක කියලා අපි ගන්නෙ නැතුව අපි ගන්නවා මගේ ඇහැට රූප පේනවා කියලා. අපි එහෙමනේ ගන්නෙ. නමුත් මෙතන ඉස්සල්ලාම වෙන්නේ දැක්ම කියන කාරණේ. අපි දැක්මට ඉඩ නොදී අපි ඒක මේක මේ කාරණේ මේ සූත්‍ර අවසන්ෙද්දී හොඳට තේරෙනවා. ඒ අන්නේ දැක්ම කියන දේ බුදුරණවහන්සේ දන්නවා හොඳට. ඊළඟට තමයි කනයි ශබ්ද විඤ්ඤාණය එකතු වෙන දැනට කියන ඇසීම කියලා. එතන කෘත්‍යයක් නැහැ. දැන් අපි තමයි කෘත්‍ය ආරෝඪ කරගන්නේ. මුලින්ම ඒ කියන්නේ ඇහැ රූප විඤ්ඤාණය එකතු වීම කියන හේතුඵලයක් විතරයි තියෙන්නේ. ඒ හේතුඵල එකතු වෙච්ච දේ කියන දැක්මක් කියලා. කනයි ශබ්ද විඤ්ඤාණය එකතු වෙච්ච දේ කියන ඇසීමක් කියලා. ඊළඟට නාසය ගැන සම විඤ්ඤාණ එකතු වෙන දන්න කියන දැන ගැනීමක් කියලා. දිව රසය විඤ්ඤාණ එකතු වෙන දන්න කියන දැන ගැනීමක් කියලා. කය පහස විඤ්ඤාණ එකතු වෙන දන්න කියන දැන ගැනීමක් කියලා. ඊළඟට මනස හැරම විඤ්ඤාණ එකතු වෙච්ච දන්න ඒකට කියන දැන ගැනීමක්. එතකොට ඒවට කෘත්‍යයක් නැහැ. නමුත් කෘත්‍යය ආරෝඪ වෙන්නේ අපෙන් ඊට පස්සේ. එතකොට මේ බුදුරණන් හස කියන මේ ඔක්කොම දන්නවා කියලා. ඔක්කොම දන්නවා කියනවා. හැබැයි දැන් ලෝකයේ තුල තියෙනවා දැන් ඔන්න අපි හිතමු සාමාන්‍යයෙන් මම උදාහරණයක් කියනවා. දැන් අපි හිතමු මොනවා හරි මේ කවුරු හරි විද්‍යාඥෙක් මොකක් හරි දෙයක් හොයාගන්නවා. මොකක් හරි දෙයක් හොයාගත්තට පස්සේ එයා දැන් එයා හොඳට ප්‍රත්‍යක්ෂ කළේ දේ හොයාගන්නවානේ. හොයාගත්තට පස්සේ එයා ඒහා එකතු වෙනවා. මේක මාගේ මේක සත්‍යයි. මේක තමයි නිවැරදි කියලා එයා ඒහා එකතු වෙනවානේ. නමුත් බුදුරණන් හස මේකේ අවසානට කියනවා මම මේ දික්ක සුතමත විඤ්ඤාත කියන මේ සියලු ධර්මයන් දන්නවා. විශේෂයෙන් දන්නවා. හැබැයි මං එයා එකතු වෙන්නේ නැහැ කියලා. එතකොට දැන් මේ අර දැන් මේ කවුද අර බුද්ධත් ස්වාමීන් වහන්සේ අර මේ ග්‍රීකයේ ගිහිලා මේ කට්ටිය දාර්ශනිකව මේ මාර්ගයක් මේ කියන්නේ ධර්මයට එන්න හේතුව හැටියට මෙතන ලොකුවට එළුපලා පෙන්නනවා. දැන් ඕනම කෙනෙක්ගේ ස්වභාවයක් තමයි අපි යම් කිසි දෙයක් තේරුම් ගත්තන වටහා ගත්තන අවබෝධ කරගත්තන අපි ඒකත් එකතු වෙනවා. ඒක අපේ දෙයක් බවට පත් වෙනවා. ඒක තමන්ගේ දෙයක් බවට පත් වෙනවා. නමුත් බුදුරණන් වහන්සේ දේශනා කරන මෙතන මම මේ හැමදේම අවබෝධ කරා මේ ලෝකයේ තියෙන නමුත් මං ඒහා එකතු වෙන්නේ නැහැ කියන්නේ. ඒක තමයි විශේෂ ගන්න. එතකොට එහෙනම් කෙනෙකුට ප්‍රශ්නයක් නැගින්න පුළුවන් එකතු වෙන්නේ නැහැ කියලා කියන්නේ. ඒ කියන්නේ ඒක තමන්ගේ කියලා කරගන්න නැහැ කියලා කියන්නේ. එහෙනම් මේක දැනගත්ත කෙනෙක් හරියට දැනගන්නේ නැහැ කියලා. දැන් හරියට දැනගත්ත නම් ඒක හොඳට තමන්ට ප්‍රත්‍යක්ෂයන්නේ. නමුත් ඊළඟ කාරණෙන් බුදුරණන් හස කියන ඊළඟ කාරණේ මහණෙනි මේ ලෝකේ මේ දිට්ඨ සුත මොත විඤ්ඤාත ධර්මයන් කියන සියලු දේවල් යම් කිසි කෙනෙක් කියනවා නම් නජානාමිති කියලා මම ඒක මට කියන මුසාවක් කියනවා. ඒ කියන්නේ මට චෝදනාවක් කියනවා ඒක. ඒ කියන්නේ නජ කවුරු හරි කියනවනම් මම ඒව දන්නේ නැහැ කියලා ඒක බොරුවක් කියනවා. එතකොට දැන් අර විදිහට මේ Taman තේරුම් ගත්ත දේ හා එකතුණු වී ඉන්නකොට සාමාන්‍ය සමාජ හිතන්නේ මේ නොදන්නකම නිසා තමයි මේ හා මේකට ඉච්චර මේ කියන්නේ මේ හා එකතුණු නැහැ කියලා කියන්නේ කියලා. නමුත් බුදුරණන් ඒක ප්‍රතික්ෂේප කරනවා ඊළඟින් යම් කිසි කෙනෙක් කියනවනම් මේක මම දන්නේ නැහැ කියලා ඒක බොරුවක් කියනවා. ඊළඟට කියනවා ඊළංකාරණීය කියනවා සාමාන්‍ය සමාජයේ තියෙනවා දැන් මේ යුගයට වඩා ඒ යුගයේ බුදුරණන් වහන්සේ 15 යුගයේ නිවන හොයපු කට්ටිය ඉන්නවනේ ශාස්ත්‍රවරු අනන්ත හිටියා. එතකොට ඒ එතන අනික් ශාස්ත්‍රවරුන්ගේ අදහසක් තිබ්බා දැන් යම් කිසි කරුණකට මේ දැන් අපි හිතමු දැන් මේ කාරණේ ගත්තොත් එහෙනම් මේක දැන් දන්නවයි නොදන්නවයි දෙකම ප්‍රතික්ෂේප කරනවානේ. ඒ කියන්නේ නොදන්නවා කියන එක ප්‍රතික්ෂේප කරනවා දැනගෙන එකතු වෙන්නේ නැහැ කියලා එකතු වෙන්නේ නැහැ කියලා කියනවා. මේකට අදාළ උත්තරයක් වෙන්නද කියලා ඒ යුගයේ තිබ්බා මේ දන්නවයි නොදන්නවයි කියන දෙකම එකට තමයි මෙයා තේරුම් ගන්න තියෙන්නේ කියලා. ඒ කියන්නේ මේ දෙකම දන්න. එතකොට ඒක නිසා තමයි එකතු වෙන්නේ නැත්තේ කියලා. ඒ කියන්නේ යා දන්නවයි නොදන්නවයි කියලා දෙකම හවුල කියනවා. ඒකත් නැහැ කියලා ප්‍රතික්ෂේප කරනවා. ඊළඟට කියනවා දන්නෙත් නැහැ නොදන්නෙත් නැහැ කියලා. සමහරු කියනවා ඒ කියන්නේ මේක අර සියුම්ම ගිහිල්ලා මේ මොන හරි මේ ලිස්සලා යන උත්තරයකට ඒ කියන්නේ මේ අර මේ දැන් මේක මේහා එකතු වෙන්නේ නැත්තේ අඩමානෙට මෙයා තේරුම් ගන්න තියෙන්නේ කියලා. ඒ නිසා දන්නෙත් නැහැ නොදන්නෙත් නැහැ කියලා. කට්ටි මේ ප්‍රකාශ කරනවා. එහෙමත් නෙමෙයි කියලා බුදුරණන් දේශනා කරනවා. මොකද පළවෙනි එකේම හොඳටම කියනවා මොකද මේ මම දන්නා විතරක් නෙවෙයි විශේෂයෙන් අවබෝධ කරගෙන තියෙන කියන. විශේෂයෙන් අවබෝධ කරගත්ත නිසා මම එකතු වෙන්නේ නැහැ කියන. ඊළඟෙන් කියනවා මම නොදන්නවා කිව්වොත් ඒක බොරුවක් කියනවා කියනවා. මම දන්නවා නොදන්නවා දෙකම කිව්වොත් ඒකත් බොරුවක් කියනවා කියනවා. මම දන්නෙත් නැහැ නොදන්නෙත් නැහැ කියලා කිව්වොත් ඒකත් බොරුවක් කියනවා කියනවා. ඒ කරුණට එක බුදුරණන් ඉස්සල්ලාම කියන්නේ මේ දහම් පරියා විස්තර කරන කලින් මේ සමාජයේ තියෙන මතයක් තියෙනවා. මේ සමාජයේ යම් කිසි මේ 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 අර යම් කිසි දෙයක් තේරුම් ගත්තට පස්සේ ඒකට එල්බ ගන්න ස්වභාවයක්. ඒකට යොමු වෙන ස්වභාවයක් තියෙනවා. ඒ ස්වභාවයේ ප්‍රතික්ෂේප කරන්න මේ මූලික පසුබිමක් ඉස්සලාම සකස් කරේ. ඊට පස්සේ තමයි බුදුරණන් වහන්සේ දහම් පරියා විස්තර කරන්නේ. මෙහෙම බුදුරණන් වහන්සේ කියලා ඊළඟට දහම් පරියා විස්තර කරනවා. මේ දහම් පරියායි ගොඩවා ගැඹුරුයි. මේකට මේකෙන් සම්පූර්ණ අනාත්ම ගැන කියවෙන්නේ. මෙතන කියනවා ඉතිකෝ භික්කවේ තථාගතු මහණෙනි තහතන් වහන්සේ තථාගතෙම දට්ට දිට්ඨා දට්ඨබ්බං දිට්ඨංගන මඤ්ඤති අදිට්ඨංගන මඤ්ඤති දට්ඨබ්බංගන මඤ්ඤති දට්ඨාරංගන මඤ්ඤති ඔය විදිහට සුත මුත විඤ්ඤාත කියන කරුණු ටිකට කියනවා. මෙතන කියන්නේ මේක ටිකක් ගැඹුරු අර්ථයක් තියෙනවා. මෙතන ලොකුට අනාත්ම දර්ශනය ගැන කියන්නේ. දැන් මේ වගේ දැන් ඇහෙන් රූපයක් දකින්න මුලින්ම කරුණ තමයි දිට්ඨං දට්ඨබ්බං දිට්ඨංගන මඤ්ඤති. ඇහෙන් රූපයක් දකින්නවා. ඒ කියන්නේ ඇහෙන් රූපයක් දකින්නවා කියන විවරණයටත් කලින්ම කියන්න තියෙන්නේ ඇහැයි රූපය විඤ්ඤාණ එකතු වෙනවා. ඒ එකතු වුණාට පස්සේ දැන් අපි තුර තියෙන හැඟීමක් තමයි දැන් මම උදාහරණයක් කියන්නම්කෝ. දැන් ඔන්න ඔය කට්ටිය මෙතෙන් ආවා. ඉස්සල්ලාම ආවා කියලා තනනවා. ඒකට ඉස්සලා එනකොට කුට්ටිය දැක්කා. එතකොට ඇහැයි රූපය විඤ්ඤාණ එකතු වීම තමයි මුලින්ම වුනේ. නමුත් ඒ එකතු වුණාට පස්සේ සිදුවෙන දැන් එතන මේ සූත්‍ර අවසානට කියන එකම පස්සේ කියනවා. එහෙම එකතු වුණාට පස්සේ ඇහැයි රූපය විඤ්ඤාණයයි ඊට පස්සේ එවෙලේ අර එකතු වෙච්ච නිසා තමයි අපිට මේ දැන් මේ කුටිය ගැන ලොකු නිර්මාණයක් හදන්න එහෙම කුටියක් මෙතන තියෙන මේ විදිහට කියලා. ඊළඟට දැන් අපි එතන මේ ඒ එහෙම නිර්මාණ වුණාට පස්සේ අපි ගන්නේ මගේ ඇහැට මේ කුටිය දැක්කා කියලා. දිට්ටයක් කියලා ගන්නෙ නෑ මගේ ඇහැට කුටිය දැක්කා. ඒතකොට මම මුලින් බෙදා ගැනීමක් ඇති වුණා. මම ඉන්නවා, මගේ ඇහැ තියෙනවා, බාහිර රූපේ කුටිය තියෙනවා. ඒ බෙදා ගැනීමත් මුලින්ම අපට හටගත්තා. නමුත් ඒ හටගත්තේ හරියට නොදැක්ක නිසා, යථාර්ථය නොදැක්ක නිසා. යථාර්ථකීත්‍ය කියලා කියන්නේ දිට්ටයක් විතරයි, දැකීමක් විතරයි. එතකොට එයාගේ එයා මම ඉන්නවා මගේ මට පේන කුටිය තියෙනවා කියලා ගත්ත නිසා එයාට මේ දැකීමෙන් තොරව දැකීමෙන් වින්ව අන්නේ ඒ කියන්නේ මේ දැකීමෙන් අනතුරු මේ කුටිය තියෙනවා. ඒක කියන්නේ මෙන්න මේ වගේ. දැන් ඔන්නේ ඔයාලා දැන් මේ කුටිය දැකලා ගිහිල්ලා පස්සේ පල්ලෙහාට ගිහිල්ලා කුටිය ගැන හිතනවා. මොකද අර ඇහැයි රූපය විඤ්ඤාණ එකතු වීම මේ කටගත්ත කියලා න්‍යායයට එන්නේ නැහැ. එහෙම එන්නේ නැතුව අපි ගත්තේ මගේ ඇහැට රූපෙ බෙවුණා කියලානේ. එතකොට මට පේන්න කුටියක් තිබ්බා. මට පේන්න කුටියක් තිබ්බා නම් ඒ කුටිය එතන තියෙනවා කියලා අපේ හිතේ සංකල්පයක් තියෙනවා. ඒ හිතේ ගොඩනගෙන සංකල්ප. ඒ සංකල්පෙ පස්සේ තියෙනවා. එතකොට රහතන් වහන්සේට නැහැ කියනවා. දිත්තේ, ඒ කියන්නේ මේ දැකීමෙන් වෙන්ව, ඒ කියන්නේ දැකීමෙන් තොරව මෙතන රූපයක් තියෙනවා කියලා. මෙතන දැක්මක් තියෙනවා කියන ගැනීමක් රහතන් වහන්සේට නැහැ. ඒ කියන්නේ ඇහැයි රූපය වෙන්නේ එකතු වීමෙන් තමයි දැක්ම හටගත්තේ කියලා එයාගේ නුවණ තියෙන. එතනින් එහාට එතන රූපයක් තියෙනවා කියලා ගන්නේ වැරදි සංකල්පයක් ඔස්සේ. ඒක තේරෙනවා එතනින් පස්සේ කියන විස්තරයට. දැන් අපි හිතමු දැන් මේ කුටිය ගැන පස්සේ හිතනවා කියලා. ඒ හිතන්නේ මොකද්ද? මනසයි අරමුණ විඥාන එකතු වීම. අපි හිතමු කෙනෙක් කියන දෙයක් අහනවා කියලා. ඒ අහන්නේ මොකද්ද? කණයි ශබ්ද විඥාන එකතු වීම. එතකොට අපි හිතමු අපි වෙනම වීඩියෝ එකකින් දකිනවා කියලා. මොකෙන් දැක්කත් අපි අපේ ආයතනයක් ඔස්සේ ඒ අවස්ථාව එකතු වෙන දෙයක් එක තමයි අපට ඒ අවස්ථාවේ ලෝක ගෝචර වෙන්නේ. නමුත් අපට එහෙම හිතෙන්නේ නැහැ. අපට එහෙම හිතෙන්නේ නැත්තේ ඇයි? අපි හැම වෙලෙම අපේ හිතේ තියෙන්නේ මගේ ඇහැට බාහිර රූපේ පේනවා කියලා. එතකොට අපිට බාහිර දෙයක් තිබිලා. බාහිර දෙයක් තිබුණා නම් ඒ තිබිච්ච බාහිර දේ අපි ඒ දැකපු අවස්ථාවේ නැතුවත් අපිට තියෙනවා. දැන් අපි ඇහෙන් රූපේ දැන් දැක්කා. දැන් දැක්ක අවස්ථාවේ තරන්නේ පස්සෙත් අපිට තියෙනවා. ඒ අපිට බාහිර රූපේ වෙලේ තිබ්බනේ. ඒ තිබ්බ නිසා අපිට පස්සෙත් කල්පනා කරන්න පුළුවන් මෙතන කුටිය තිබුණා කියලා. ඒ තිබුණ අපිට මගේ ඇහැට බාහිර රූපයක් තිබිච්ච නිසා. එතකොට එහෙම කල්පනාවක් රහතන් වහන්සේට නැහැ කියලා නමඤ්ඤති. දිට්ඨං දත්තබ්බං නමඤ්ඤති. දැකීමෙන් වෙන්ව, ඒ කියන්නේ මේ දැක්ම කියන කාරණාවට වෙන්ව ඊට අමතර මේ දකින්න දෙයක් තියෙනවා කියලා හැඟීමක් නැහැ කියනවා. ඊළඟ කරුණින් කියනවා එහෙනම් කෙනෙක් හිතන්න පුළුවන් අදිට්ඨං නමඤ්ඤති. දැක්කේ නැහැ කියලා. නමුත් දැක්කේ නැහැ කියලා හිතන්නේ නැහැ කියනවා. අදිට්ඨං නමඤ්ඤති. ඒ කියන්නේ මෙතන යමක් දකින්න තිබෙන්නේ නැහැ කියලා හිතනවා නම් ඒකත් වැරද්දක් කියනවා. අදිට්ඨං නමඤ්ඤති කියන එකත් එහෙමත් රහතන් වහන්සේ දන්නේ නැහැ කියලා. ඊළඟට කියනවා දත්තබ්බං නමඤ්ඤති. දකින්න දෙයක් තිබුණා කියලා හිතන්නේ නැහැ කියනවා. දැන් අපිට දකින්න දෙයක් තිබිච්ච නිසානේ දැකීම පරිබාහිර අපට ඒ තිබුණේ. නමුත් දකින්න දෙයක් තිබුණා කියලා හිතන්නේ නැහැ කියනවා. දත්තාරං නමඤ්ඤති. දකින්න කෙනෙක් හිටියා කියලා හිතන්නේ නැහැ කියනවා. දකින්න කෙනෙක් හිටියා කියලා හිතන්නේ නැහැ. දකින්න දෙයක් තිබ්බ කියලා හිතන්නේ නැහැ. හැබැයි දැක්මක් ඇති වුණේ නැහැ කියලා හිතන්නේ නැහැ. මොකද දැක්මක් ඇති වුණා නේදනේ. ඊළඟට තමයි ඒ දැකීමෙන් වෙන්ව මෙතන දකින්න දෙයක් තියෙනවා කියලා හිතන්නේ නැහැ කියනවා. ඔන්න ඔය විදිහට ඇහැගෙන ඇහැ කියන්නේ ඇතරම ඇහැ කියන ආයතනයේ ක්‍රියාකාරීත්වය වෙන්නේ ආස් දෘෂ්ටි බැස ගැනීමත් එක්ක. නමුත් ඒක බැස ගන්න කලින් එතන විවහාර කරන වචන තමයි දිට්ඨිය කියලා. දැකීමක් විතරයි. ඇහැයි රූපය විඥාන එකතීමේ දැකීමක් හටගත්තා. එතකොට එයා ඒ දැකපු දේ දැක්ක විතරක් හික්මෙනවා නම් එතනින් එහාට ඒ ඇතරම මේම හික්මීමක් තියෙන්නේ කෙලින්ම අරහත් මාර්ගය තමයි ගොඩක් දිනු එයාට. නමුත් රහතන් වහන්සේගේ ස්වභාවය තමයි එයාට මාර්ගයේ සම්පූර්ණ කළ ඉවරයි. ඒ නිසා එයා කිසි වෙලාවක රහතන් වහන්සේ දැකීමෙන් තොරව මෙතන දකින්න දෙයක් තියෙනවා කියලා දන්නේ නැහැ. දකින්න දෙයක් නැහැ කියලා දන්නේත් නැහැ. දකින්න දෙයක් ඊළඟට දකින්න කෙනෙක් ඉන්නවා කියලා දන්නේත් නැහැ. දකින්න දෙයක් තියෙනවා කියලා දන්නේත් නැහැ. ඔය හතරම රහතන් වහන්සේට නැහැ කියලා. ඒතොර එතන සම්පූර්ණේ ආත්මීය ක්‍රියාකාරීත්වයේ කිස්. ඊළඟට තමයි සුතේ අහනකින් කියනවා. ඊළඟට කියනවා සුතං සෝතබ්බං සුතං මඤ්ඤති. ඇසෙන ඇසීමක් තියෙනවා. අසන්නෙක් නෙමෙයි ඇසීමක් තියෙන. ඒ කියන්නේ කනයි ශබ්දය විඤ්ඤාණ එකතු වෙන දේට කියන ඇසීම කියලා. ඒ ඇසීමක් තියෙනවා. ඒ ඇසීම කියන දේ එයා රහතන් වහන්සේ ඒ ඇසීම ඇසීමෙන් තොරව අහන්න දෙයක් තියෙනවා කියලා හිතන්නේ නැහැ කියලා. ඒ කියන්නේ දැන් අපට ඕනේ දැන් අපේ දැන් මම කතා කරනකොට ඔයාලා කටහඬ ඇහෙනවා. කනයි ශබ්ද විඤ්ඤාණ එකතු වෙනවා. එතකොට දැන් ඔයාලට හිතෙන්නේ මගේ කනට ශබ්ද ඇහුණා කියන්නේ. ඔයාලගේ මගේ කන එනනම් මගේ කටහඬ බාහිර ශබ්ද. එතකොට ඒ නිසා ඔයාලට මම පස්සෙත් ඉන්නවා. මම ගැන කල්පනා කිරීමක් පස්සෙත් තියෙනවා. මොකද මේ සායනහස් මේ කිව්වා. ඒ අර කටහඬ අපි ඇහුවා. හැබැයි ඒ ඉවිලි ඉන්නේ දැන් පස්සේ අපි තුන් කල්පනා කරලා නෙන්නේ එක්ක මනස ආරමුණක් ඉන්නේ. ඉවිලි ඉන්නේ මනස ආරමුණ විඥාන එකතු වෙන්නේ. ඊළඟට තමයි අපි හිතමු ආයේ මේ පස්සේ වීඩියෝ එකක් අහනවා කියලා. රේඩියෝ එක මේ රෙකෝඩරේ. එතකොට එන්නේ කනයි ශබ්ද විඥාන එකතු වීම. එතකොට ඒ අවස්ථාවේ හේතු වෙච්ච හේතු නිසා තමයි එවෙලේ සුතයක් හටගන්නේ. නැතුව දැන් හටගත්ත සුතය එතනින් ඉවරයි. ඒ සුතේ එතනින් ඉවරයි එතනින් එහා ආයි සුතේ මේ ඒතන කිසි දෙයක් හටගන්නේ නැහැ ඊළඟට කියනවා ඒ වගේම තමයි අසුතංගමණිති අහන්න දෙයක් නැහැ කියලා එතන එකක් වැරදි ඒ එහෙම දෙයක්වත් රහතන් වහන්සේ නැහැ කියනවා ඊළඟට අහන්න මේ නැසිය යුතු දෙයක් තිබුණා කියලා හිතන එකත් ඒක හිතන්නෙත් නැහැ අසන්න කෙනෙක් හිටියා කියන එක හිතන්නෙත් නැහැ ඒ ඔක්කොම රහතන් වහන්සේ තුර නැහැ කියනවා ඊළඟට කියන අනිත් එක මුත කියන කතාව මුතම් මෝතබ්බම් මුතංගමණිති කියන්නේ නාසය ගැන නාසයයි දිවයි කයයි ගැන නාසයට නාසය ගඳ සුවඳ විඥාන එකතු වෙනකොට එකතු වෙන කාරණේ කියන මුතය කියලා. එතකොට එකතු වීමෙන් තොරව ඒ කියන්නේ ඒ මුතයෙන් තොරව එතන මුත ස්වභාවයක් තියෙනවා කියලා රහතන් වහන්සේ හිතන්නේ නැහැ. මුත ස්වභාවයක් කියලා කියන්නේ දැන් අපි හිතමු ජරා ගොඩක ගඳක් කවර ස්පර්ශනොත් එහෙම නාසයට ගඳ සුවඳ අපට ඒක කියන පස්සේ කල්පනාවක් තියෙනවා. ඒ කස්සේ කල්පනාවක් අපට එන්නේ. අපි මුතයක් කියලා විතරක් නෙමෙයි ගත්තේ. අපි ගත්තා අර ඉතුරු ටික ගත්තා. මේ ගඳ සුවඳ ලබන දෙයක් තිබ්බා බාහිර ජරා ගොඩක් තිබ්බා මගේ නහයට ගඳ සුවඳ දැනුනා. ඒකට ආස්මී දෘෂ්ටි එතන ගහගෙන තියෙන්නේ. බැසලා තියෙන ආස්මී දෘෂ්ටියේ. ඒ නිසා යාට බාහිර දෙයක් තියෙනවා දැන්. බාහිර දෙයක් දැන් තියෙන නිසා දැන් තියෙන නම් බාහිර දෙයක් පස්චිත් එක තියෙනවා. ඊළඟට තමයි දිව රස දැනෙන එක. දිව රසය විඥාන එකතු වෙනකොට මේ එකට කියනවා මුතයක් කියලා ඒකටත්. එතකොට අපි දැන් රස විඳිනකොට අපට රසය ගැන අපට හිතනවා මේ රසය වෙනමක් තියෙනවා දැන් අපට කාපු රසය ගැන අපිට පස්සේ හිතන්න පුළුවන් මම මේ ව්‍යංජනේ කෑවා නැත්නම් මේවා කෑව කෑවට පස්සේ හිතන්න පුළුවන් ඇයි පස්සේ හිතන්නේ අපි එහෙම යන්නේ අර අපට හැම වෙලෙම යන්නේ බාහිර රසයක් මගේ දිවට දෙනුණා කියලා දැන් අර මම එදා මම අර උපමාවෙන් කිව්වේ දැන් ඔන්න අපි ටීවී එකක් බලා කෑම කනකොට අපට සමහරවල් අපි කන රසේ ව්‍යංජනේ රස තේරෙන්නේ නැහැ නමුත් ව්‍යංජනේම නම් රස තිබුණේ අපට යවවස්ත රස තේරෙන්නට ඕනේ නමුත් රසය කියන්නේ හටගත්තේ ඇත්තටම දිවයි රසයයි විඥානයේ තුනම එකතු වෙන්නට ඕනේ. එතකොට විඥානීය ක්‍රියාකාරීත්වය එවෙලේ රසයට දිවට ඇතිවිච්ච ඇති නොවිච්ච නිසා තමයි රස තේරුන්නේ නැත්තේ. හැබැයි අපි ඒ විදිහම කමින් ඉන්නකොට අර ටීවී එකේ බලන්නේ අවදාන නැති වෙලා අපිට කෙලිම ආයේ දිවට අවදානිය ආවත් එහම රස තේරෙනවා. එතකොට එකම කාපු දෙයේ රස තේරුනේ අර ව්‍යංජනීයම රස තිබිච්ච පමණක් නෙමේ. ඒක රසය කියලා කියන නමුත් ඒ රසය අපේ ලෝකෙට ගෝචර වෙන්නට නම් Tamanට ගෝචර වෙන්නට නම් දිවයි රසය විඥානය කියන තුන එකතු වෙන්නට ඕන. එක තුනට පස්සේ තමයි. නැත්තම් බලන්නකො සමහරුන්ට තියෙනවා සමහර කට්ටිය ඉන්නවා එක ව්‍යංජනයක් කන්න කැමති නැහැ. සමහර කට්ටිය කැමති. ඇයි ප්‍රියප්පී භාවයක් එන්නේ? ඒ ප්‍රියප්පී භාවයක් වෙන්නේ Taman අර මානසික ගොඩනගා ගන්න සංකල්පයක් ගන්න. දැන් සමහරු ඉන්නා වන්නේ මේ ඇහෙන් සමහර රූප දකිනකොට සමහර කට්ටියට මේ රාග හට ගන්නවා. සමහර කට්ටිය තරහ හට ගන්නවා. එකම රූප දකිනකොට. එතකොට බාහිර රූපේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. අර මුලින්ම දැක්මක් හටගත්ත හැමෝටම. හැබැයි දැක්ම හටගත්තට ඊට පස්සේ තමන්ගේ අධ්‍යාත්මයෙන් තමයි වැඩ කරන්නේ. අර බාහිර කෙනෙක් ඉන්න මම ඉන්නවා කියලා අන්න බාහිර කෙනාගේ හොඳ හිතන කෙනා රාග හට ගන්නවා. නරක හිතන කෙනාට ද්වේෂ හට ගන්නවා. එතකොට ඒ දේ එතනින් එහාට සම්පූර්ණයෙන් ගොඩනගෙන්නේ මම අර ඉදාර මදුපින්ඩික සූත්‍රයේ කිව්වේ ප්‍රපංච සංඥා සංකය. ඒ කියන්නේ අර අපි අර මේ ඇහෙන් රූපේ දැක්කට පස්සේ දැකීම මාත්‍රේ නතර වෙන්නේ නැහැ. අපි ගන්නේ මම මගේ ඇහැට රූපේ පෙනුණා කියලා. ඒකට එහෙම ආවට පස්සේ අපට අන්න එනවා අපේ හිතේ තියෙන සංකල්ප ටික. මියා තරහකාරෙක් මියා මෙහෙම කෙනෙක් කියලා අපේ හිතට එනවා. ඒ එමත් එක්ක තමයි අපට හටගන්නේ මොකද්ද? අරය ගැන තරහක් නැත්තම් අරය ගැන රාගය. හටගන්නේ අපේ ඇතුළේ තියෙන කල්පනාවත් එක්ක. එතකොට ඒකත් එක්ක තමයි කෙලෙස් හටගන්නේ. ඒකයි අර දැන් සම්පූර්ණ මේ කෙලෙස් වලට ඉඩ තියෙන්නේ අනුසය ධර්ම හැම දෙයක්ම හටගන්න ඉඩ තියෙන්නේ ආත්මීය හැඟීමත් එක්ක. ඒ කියන්නේ මම ඉන්නවා කියන හැඟීමත් එක්ක. මම නැතිනම් මම නැහැ කියලා දැක්කම මේ හේතුඵල ධර්මයක් හැටියට. එතකොට යාට රාගය හටගන්න දෙයක්වත් නැහැ. ද්වේෂය හටගන්න දෙයක්වත් නැහැ. ඊළඟට ඒ විදිහටම කියනවා මනස ගැනත් මනසටත් එහෙමයි. මනසයි අරමුණ විඥානය එකතු වෙනකොට ඒ එකතු වෙන දෙයින් තොරව එහෙම දෙයක් ගැන දෙයක් නැහැ කියලා හිතනවා හිතන්නේ. මොකද එහෙම දෙයක් ඇත්තරම තියෙන අපි ඊළඟට අපි මනසින් ගොඩනගා ගන්න ලෝකයක් එක්ක. ඊළඟට හිතන් මේ එහෙම දෙයක් කියන්නේ මනස මේ අවිඤ්ඤාතයක් නැහැ කියලා හිතන එකත් වැරද්දා. මොකද එයාට යම් කිසි දෙයක් දැනුණානේ. ඒ දැනුනේයි මනසයි අරමුණ විඥානය එකතු වෙච්ච නිසා. ඒ වගේම තමයි එහෙම දෙයක් කියන්නේ හිතන කෙනෙක් ඉන්නවා හිතන දෙයක් තියෙනවා කියන හිතන එකත් ඒ දෙකම දෘෂ්ටි දෙකක්. ඒ දෙකම රහතන් වහන්සේට නැහැ කියනවා. මෙන්න මේ විදිහට මේ කාරණේ ලස්සනට විස්තර කරනවා. මේ කාරණේ තේරුම් ගන්න ලස්සන සූත්‍රයක් තියෙනවා. මම ඒ සූත්‍ර ලබන සතිය කියලා දෙන ඉතින් ඉන්නවා ලබන ඊළඟ දවසේ. ඒකෙන් මම මේ පොඩි කාරණයක් කියන්න. මාළුම්පති බාහ්‍ය දාරුචීරියේ මාළුම්පති සූත්‍ර දෙකේම එකම විස්තරයක් තියෙන්නේ. මේ පොඩ්ඩක් වෙනස් මාළුම්පති සූත්‍රේ. ඒකෙ මෙන්න මෙහෙම කියනවා. රහතන් බුදුරණවහන්සේ කියනවා ඒ භික්ෂුවට බාහ්‍ය දාරුචීරිය සායනහසිට දිත්තං නැ දිත්තේ දිත්තමත්තං භවිෂ්‍යති සුතේ සුතමත්තං භවිෂ්‍යති මුතේ මුතමත්තං භවිෂ්‍යති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං භවිෂ්‍යති දැක්කපුදී දැකීම මාත්‍රෙන් හික්මෙන්න කියනවා අහපුදී ඇසීම මාත්‍රෙන් හික්මෙන්න කියනවා දැනගත්ත දේ දැනගැනීම මාත්‍රෙන් හික්මෙන්න කියනවා. මේ ඊළඟට මනසට දැනුණු දේ ඒ දැනීම මාත්‍රෙන් හික්මෙන්න කියනවා. එහෙම හික්මුනොත් ඊළඟට කියනවා ඒ ලස්සන කාරණයක් කියනවා. ඔබ එයින් නැහැ කියනවා. ඒ කියන්නේ දැන් මම දැන් මෙතන කියවන දැන් දිත්තේ දිත්ත මත්තම් භවිෂ්‍යති නොවිච්ච කෙනාගේ ස්වභාවය තමයි දැක්ම හටගත්තට පස්සේ එයා දැක්කා කියලා විතරක් හික්මෙන්නේ නැහැ. එයා මොකද වෙන්නේ? එයා ගන්නවා දකින්න දෙයක් තිබ්බා. දකින්න මමෙක් හිටියා. ඒ නිසා දැකීමෙන් තොරවත් එයාට අර දේ තියෙනවා. නමුත් දිත්තේ දිත්ත මත්තම් ඒ කියන්නේ දැක්ක දේ දැක්කා විතරයි කියලා හික්මෙනවා නම් එයාට දකින්න දෙයක් තියෙනවා කියලා ගැනීමකුත් නැහැ. දකින්න කෙනෙක් ඉන්නවා කියලා ගැනීමකුත් නැහැ. එතකොට එයාට දකින්න දෙයක්කුත් නැහැ. දකින්න කෙනෙකුත් නැහැ. එයාට එතනම ආත්මෘෂ්ටියක් හැදලා. අන්න බුදුරණවහන්සේ කියනවා ඔබ එයින් නැහැ කියනවා. එයින් නැහැ කියන අර හටගත්ත දිත්තේ කියලා දෙයක්. ඇහැ රූපය විඤ්ඤාණ එකතු වෙලා හටගත්ත දිත්තේ. ඒ දිත්තේ හටගත්ත තුලින් හටගත්ත දිත්තේ තුලින් ඔබ නැහැ කියනවා. ඔබ කියන්නේ දැන් අපිට දැන් බුදුරණවහන්සේ කියන්නේ ජාරුචීර සාමින්හන්සේට ඔබ එතන නැහැ කියනවා. ඒ කියන්නේ මම කියලා දෙයක් එතන හටගත්තේ නැහැ කියනවා. ඔබ එහෙම හික්මුණා නම් ඊළඟට කියනවා ඔබ එහි නැහැ කියනවා. එහි නැහැ කියලා කියන්නේ දැන් ඇහැ රූපය විඤ්ඤාණ එකතු වුණාට පස්සේ එයා දැක්කොත් දැක්ක විතරයි හික්මුණා නම් එයාට දකින්න දෙයක් තියෙනවා කියලා ගත්තේ නැහැ. එහෙනම් දකින්න දෙයක් තියෙනවා කියලා ගන්නේ රූපෙන්නේ. ඔබ එතර නැහැ කියනවා. ඒ කියන්නේ ආත්ම දෘෂ්ටියක් එයාට බැස ගැනීම සම්පූර්ණ නිරුද්ධලා එතන. ඔබ එතර නැහැ කියනවා. ඔබ එහිත් නැහැ කියනවා. දැන් ඔබ මෙහිත් නැහැ කියනවා. ඒ කියන්නේ ඇස තුලත් නැහැ කියනවා. ඔබ හටගත්ත දේ තුලත් නැහැ. ඇසයි රූප විඤ්ඤාණ එකතු වීමෙන් හටගත්ත දේ තුලත් නැහැ. ඒ වගේම ඔබ රූපයේ තුලත් නැහැ. ඔබ ඇහැ තුලත් නැහැ. ඔබ උතනින් නිදහස් කියලා. ඔබ දුකෙන් නිදහස් කියලා. එතකොට ඒ විදිහට කෙනෙක් දැක්කොත් දැක්ක විතරයි හික්මෙනවා නා. ඇසුවොත් ඇසුනා විතරයි හික්මෙනවා නා. එයා සම්පූර්ණ දුකින් නිදහස් වෙනවා. දැන් ඒ ස්වාමීන් වහන්සේ බුදුරණන් වහන්සේ වෙලේ මේ දාරුචීරිය ස්වාමීන් වහන්සේට ඒ ධර්ම දේශනා කරපු ගමන් ඒ වෙලෙම මේ පැයබාකද රහත් වුණා. එතන බලන්න මේ පැයබා කියන්නේ පොඩි කාලයක රහත් වුණා. එච්චර රහත් වෙන තරම් ගැඹුරු මේ ධර්ම පරියායක් එතන කියලා දන්නේ. මොකද දැන් අපි සාමාන්‍යයෙන් අපට يعني අපේ එච්චර ප්‍රඥාව මෝහල නැති නිසා තමයි මොකද අපට ගොඩක් කියලා මේ ධර්ම කරුණු අපි හැම එකම තේරුම් ගන්න උත්සාහ කරන ආත්ම දෘෂ්ටි ඉඳගෙන. ඒ කියන්නේ ආත්ම දෘෂ්ටි ඉඳගෙන මේ කරුණු තේරුම් ගන්නවා කියන්නේ ගොඩක් අමාරුයි. දැන් ඇත්තටම එකයි මේ ඉස්සරලා බුදුන් වහන්සේ දේශනා කරන රාගය දේශයින් කරන්න නෙමෙයි. මොකද රාගය දේශයින් කරන එක මේ හැටි අමාරු වැඩක් නෙමෙයි සාමාන්‍ය සමාධි බලයක. ප්‍රධානම කාරණේ රාගය දේශ නෙමෙයි මේ ආත්ම දෘෂ්ටි කඩන වැඩපිළිවෙල. ඒකයි කියන්නේ සක්කාය දිට්ඨි කඩා ගන්න කියන එතකොට ආත්ම දෘෂ්ටියේ කඩන්න අපි ආත්ම දෘෂ්ටියේ ඉඳගෙන ආත්ම දෘෂ්ටියේ කැඩෙන වැඩපිළිවෙල දිහා දකින්නට අසීමිත ප්‍රඥාවක් තියෙන්න ඕනේ. ඒක ඇර බුදුරණ සුභමාවක් කියන්නේ අර මේ දක්ෂ දුනුමාය අර ලික්ෂේ කුමාරවරු අර ඊතල විදිනවා දකින්නකොට ආනන්ද ස්වාමීන් වහන්සේ ඈත ඉලක්කෙට ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා හරි දක්ෂයි මේකට ඉලක්කෙට විදිනවා කියලා. බුදුරණ වහන්සේ අහනවා ඕකද දක්ෂකම මේ අස්ලෝමයක් හතකට පළලා ඈත එවැනි මස්ලෝමයක හතර පළපෙක මෙල්ලලා අර හතර පළපෙකින් අරකට විදිනේ කොච්චර අමාරුද කියලා හිතාගන්න බැරි අමාරුවක්. ඊට වඩා අමාරු ආනන්ද සක්කාය දිට්ඨිය. ඉතින් බලන්න ඒකට හේතුව ආස්මී මේ හේතුඵල ධර්මයේ කියන මේ ආස්ම දෘෂ්ටි කඩාගන්න ලොකු ගැඹුරු ප්‍රශ්නාවක් තියෙනවා. මොකද අපි කොහොම ගියත් අපි අර ආස්ම දෘෂ්ටිය වටාම කරගෙන ඒ ආස්ම දෘෂ්ටිය වඩා නොකර වෙන්නට නම් අපි මේ බුදුරණන් වහන්සේ කියන අර ගැඹුරු සූත්‍ර අපි ටික හිතනකොට තමයි මේ වැඩපිළිවෙල අපිට එකපාරට තේරෙන්නේ නැහැ. දැන් සමහරවල්ලාවට මේ කියන කරුණ එකපාරට අපිට තේරෙන්නේ නැහැ. නමුත් අපි ක්‍රමානුකූලව මේක අහනකොට මේක හිතනකොට අපිට ටික මේක තේරෙනවා. හැබැයි මේක තේරෙනකොට ඒ තරම් සතුටකුත් නැහැ. මොකද එතකොට අර තේරෙන්නේ ඇත්තටම මේ ආත්ම දෘෂ්ටියක් කියන්නේ ආත්මීය වැඩපිළිවෙලකින් තොර මේ හේතුඵල ධර්මය මෙතන තියෙන්නේ කියලා සමන්ත ප්‍රත්‍යක්ෂ වෙනකොට වැටහෙනකොට එතන මහා සතුටක් හටගන්නවා. ඒ හතරත් එක්ක තමයි මම මේ අද කරන් හිටපු සූති උපනිෂද සූත්‍රේ ඒ හතරත් එක්ක තමයි මේ ඒක ඉස්තර කරන සමාධි හටගෙන හතරගෙන යථාබුත ඥානිය හතරගෙන මේ දුකින් නිදහස් වෙන වැඩපිළිවෙල සම්පූර්ණ ඒ තුලින් ඉස්මතු වෙලා යනවා. නමුත් ඊට කලින් මම මේක කරන් හිටින්නේ මොකද මෙතන ගොඩාක් මේ කාරණේ තුලින් මේ අනාත්ම දර්ශනය හොඳට කියනවා. එතකොට දැන් මේ වාහි දාරුචීරියේ ස්වාමීන් වහන්සේගේ කරුණ ටික ඔක්වීම ඒ කියන කරුණ වලින් හොඳට තේරෙනවා. මෙතන මේ දැක්කොත් දැක්ක විතරයි කියන හික්මීමේ න්‍යායය තියෙනවා නම් එයාට මේ සම්පූර්ණ අරහත් මාර්ගය කියන එක වඩනවා කියන එක ඉක්මනින්ම එයාට කරන්න පුළුවන්. මම උදාහරණයක් කියන්නම්. මේ ස්වාමීන් වහන්සේත් ඒ උදාහරණයක් කියනවා. සනස් කියන එක තමයි. ඔන්න බලන්න මේ උදාහරණ පොඩ්ඩක් කල්පනා කරලා. මම කලින් කියන්න දෙන්න මට. බල්ලෙක් ඔන්න ඒ දණ්ඩක් උඩින් යනවා. බල්ලෙක් ඒ දණ්ඩක් උඩින් යනකොට ඌ බලනවා වතුර දිහා. වතුර දිහා බලනකොට මොකද්ද පේන්නේ? බල්ලෙක් පේනවනේ. එතකොට ඌ බල්ල දකිනකොටම ඌ හිතනවා මොකද්ද වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා. ඌ එහෙම හිතලා මොකද කරන්නේ? එක්ක නඩු මේ ගොඩවල්නවා, එක්ක බුරනවා. එතකොට ඌ හිතන ක්‍රමය සම්පූර්ණ වැරදි. ඌ ඊට පස්සේ ඒ දන්නේ අයින් වුණාට පස්සේ ඌ දන්නවා මොකද්ද වතුරේ බල්ලෙක් හිටියා. නමුත් ඌගේ දැක්ම වැරදි. හැබැයි ඌ බලනකොට වතුර බල්ලෙක් නැහැ කියලා කියන එක හරිද? නැහැ කියන එකත් වැරදි. ඇයි එහෙනම් ඌ ඇයි මේ වතුර බල්ලෙක් ඉන්නවා කියලා දැක්කේ? නැහැ නෙමෙයි. එතන නිවැරදිම දේ තමයි ඌ බලපු නිසා වතුර බල්ලෙක් හටගත්තා. අන්න ඒකයි බුදුරණාහිසේගේ ධර්මයේ තුල තියෙන හේතුඵල ධර්මයක් කියන්නේ ඒකයි. ඔබ බල්ලෙක් හටගත්තා. එතකොට ඒකයි බුදුරණස් මේකෙන් අර අදිත්‍යංග මඤ්ඤති කියන එකෙන් කියන්නේ දකින්න දෙයක් නැහැකින් දෘෂ්ටි වැරදි. හැබැයි දකින්න දෙයක් තියෙනවා කියන එකත් වැරදි. නැහැ කියන එකත් වැරදි. තියෙනවා කියන එකත් වැරදි. ආතන බල්ලෙක් හිටියේ නැහැ දකින්න. නමුත් ඒ බල්ලා මම බලපු බල්ලට හිටියේ බල්ලෙක් පේනවා කියලා ඌ ගත්ත නිසා ඌට පස්සෙත් අර වතුර බල්ලෙක් ඉන්නේ. අන්නේ වගේ තමයි අපේ ලෝකය. අපේ ලෝකෙත් අපි ඇහෙන් රූපේ දකින්නකොට අපි දැක්ක විතරයි හික්මෙන්නේ නැති නිසා මොකද වෙන්නේ? අපට අර බල්ලා හිතුවා වගේ වතුර බල්ලෙක් හිටියා කියලා බල්ලා හිතුවා වගේ අපටත් ඒ දැකපු දේ ඊට පස්සෙත් තියෙනවා. අහපු දේ ඊට පස්සෙත් තියෙනවා. ගඳ සුවඳ විඳපු දේ ඊට පස්සෙත් තියෙනවා. රස විඳපු දේ ඊට පස්සෙත් තියෙනවා. පහස ලැබපු දේ ඊට පස්සෙත් තියෙනවා. අරමුණු හිතපු දේ ඊට පස්සෙත් තියෙනවා. ඇයි ඒ? අපි දැක්කේ නෑ ඇහැ රූපයයි විඥාන එකතු වීමෙන් මෙතන හට ගැනීමක් විතරයි උනේ කියලා. එහෙම අපි හැම වෙලෙම හික්මෙනවා නම් අපට අර මානසික අපේ ලෝකෙට එන අපි අර මේ එකට අර දැන් මම අර සූත්‍ර කියලා දුන්න ප්‍රපංච සංඥා සංකා වලින් අපි අර අතීත අනාගත වර්තමාන කාලාත්‍රයෙන් ගත්තු දේවල් ඔස්සේ තමයි අපි ඊට පස්සේ දැකපු දේ අර ඇහිං රූපේ දැක්කට පස්සේ මම මගේ හැට රූපේ වුණා කියලා ගත්තට පස්සේ ආ මේ ලස්සන කුටිය ආ මේ අර ස්වාමීන් වහන්සේ කියලා අර අපි ගත්ත නිමිතිත් එක්ක ඉතින් දෙන්නේ ඒ එකක්වත් එන්නේ නැහැ අපි දැක්කොත් දැක්කා විතර හික්මෙනවා දැක්කොත් දැක්කා විතර හික්ම නැති නිසා අර නිමිති ඔක්කොම ටිකයි දෙල්ල අපි හඳුන ගන්නවා එතකොට අපිට අපි අර මේ දැන් මේ එහෙම එන්නේ අපි අර දෙයක් තියනවා කියලා ගත්ත නිසා. දෙයක් තියනවා කියලා ගත්ත නිසා අතීතයේ ගත්ත ඒවත් ඔක්කොම ඇවිදලා එතන හඳුන ගන්නවා. හැබැයි දෙයක් තියනවා කියලා ගත්තේ නැතිනම් අර අතීත නිමිති එන්නේ නැහැ. එතකොට එයාගේ ආත්ම දෘෂ්ටි එතනින් කැඩලා යනවා. එතන බලන්න මේ උපමාවෙන් ලස්සනට මේ උපමාවෙන් අර සාමාන්‍ය උපමාව. මේ උපමාවෙන් මේ එතන පෙන්눔 කරන දෙන්න උත්සාහ කරන්නේ මේ දැකීමෙන් තොරව වෙන දෙයක් නැහැ. වෙන දෙයක් තියෙන්නේ අපි තුල කොටු වෙච්ච රාමුවක් විතරයි. එතකොට මේ සූත්‍රය අර මේ බාහ්‍ය දාරු කියන සූත්‍රය එතන අර කියනවා ඔබ එයින් නැහැ කියනවා. ඔබ එයින් නැහැ කියලා කියන්නේ දැක්මෙන් ඔබ හටගන්නේ නැහැ. ඇත්තරම දැක්කෙන් හටගන්නේ නැහැ. අපේ තියෙන වැරදි සංකල්පයක්. දැක්මෙන් මම කියලා දෙයක් එතන නැහැ කියනවා. ඒ විදිහට හික්මෙනවනම් ඔබ එහිත් නැහැ කියනවා. ඔබ ඒ රූපය තුලත් නැහැ. සද්ද තුලත් නැහැ. රසය තුලත් නැහැ. ගඳ සුවඳ තුලත් නැහැ. පහස තුලත් නැහැ. අරමුණු තුලත් නැහැ. එහෙනම් ඔබ මෙහිත් නැහැ කියනවා. ඇහැ තුලත් නැහැ. ඊළඟට කන තුලත් නැහැ. සද්ද මේ නාසය තුලත් නැහැ. දිව තුලත් නැහැ. කය තුලත් නැහැ. මනස තුලත් නැහැ. ඒ කිසි දෙයක් ඔබ නැහැ කියනවා. ඔබ එහෙම හික්මනවා නම් ඔබ අතරත් නැහැ කොච්චර කිචිතනක ඔබ දුකෙන් නිදහස් කියලා. එතකොට නමුත් එහෙම නොවෙන්නේ අපි දකිනකොටම ප්‍රපංචයක් හිට අපි ගොඩනගිනවා මගේ ඇහැ බාහිර රූපේ. ඊට පස්සේ අපට අර ලෝකෙ ඔක්කොම නැවිමෙවි අපට සේරමිනවා අපි තුල ගත සංකල්ප ඔක්කොම. ඊළඟට ඒ කාරණේ එතනින් එහා සූත්‍රයේ තව කරුණු ටිකක් තියෙනවා ඒකෙන් හොඳට තේරෙනවා. ඊළඟට තමයි ඊළඟ බුදුරණන් දේශනා කරන ඒ කරුණ කියලා ඉවරලා අර දිත්තන් දට්ටබ්බන් ඒ කියන්නේ දැක්කොත් රහතන් වහන්සේගේ ස්වභාවය දැක්කොත් දැක් මේ ඒ කියන්නේ දැක්කලා දකීමෙන් පරිබාහිරව මෙතන දකින්න යමක් තියනවා කියලා හිතන්නේ නැහැ. ඊළඟට දකින්න දෙයක් නැහැ කියලා හිතන්නේත් නැහැ. ඊළඟට දකින්න දෙයක් තියනවා කියලා හිතන්නේත් නැහැ. දකින්න කෙනෙක් ඉන්නවා කියලා හිතන්නේත් නැහැ. ඊළඟට අහන දේ ගැන, ගඳ සුවඳ ලබන දේ ගැන, රස ලබන දේ ගැන, පහස ලබන දේ ගැන, අරමුණු ලබන දේ හැම දෙයක් ගැන මෙහෙම හිතනවා කියනවා. ඊළඟට කියනවා මෙන්න මෙහෙම ලස්සන කීමනක් ආයි කියනවා. ඉතිකෝ බික්කේ සතහගතෝ දිට්ඨ සුතමුත විඤ්ඤා තබ්බසු ධම්මේසු තාදී ඒවතාදී සම්මාච පනතාදී මාන්‍යතරං උත්තාදී උත්තරතරව පනිතරව නත්ති වදාමීති. මෙන්න මේ දිට්ඨ සුතමුත විඤ්ඤාත ධර්මයන් කෙරේ. කියන්නේ දකින, අහන, ආග්‍රහණය කරන, රස විඳන, පහස ලබන, අරමුණු හිතන මෙන්න මේ ධර්මයන් කෙරෙහි තථාගතයන් වහන්සේ තාදී කියනවා. තථාගත කියන්නේ රහතන් වහන්සේ තාදී කියනවා. තාදී කියන වචනේ තේරුම ඒ ස්වභාවයයි. ඒ කියන්නේ ඒ ස්වභාවය ඉක්මවල නැහැ කියන්නේ. තාදී ඒව තාදී. මේ කියන්නේ ඒ ස්වභාවය තුලමයි ඉන්නේ. එතනින් එහා ඉක්මවල යන්නේ නැහැ කියනවා. මෙතන කියනවා මේට වඩා තාදී ස්වභාවයක් නැහැ කියනවා. දැන් සාමාන්‍යයෙන් අපි තාදී කියන වචනේ අපි පරිවර්තනය කරනවා අටලෝ දහමට කම්පා වෙන්නේ නැහැ කියන. හැබැයි අටලෝ දහමට කම්පා නොවෙන්නේ ඇයි? මේ ස්වභාවය නිසා. ඒ කියන්නේ අටලෝ දහමට කම්පා වෙන්න දෙයක් නැහැ යාට. අටලෝ දහමට කම්පා වෙන්නේ නැති තාදී නිසා තමයි. නමුත් තාදී වෙන්නේ තාදී කියන වචනේ තේරුම ඒ ස්වභාවය. ඒ කියන්නේ දැන් දිත්තේ ස්වභාවය විතරයි එතනින් එහා යන්නේ නැහැ. සුත ස්වභාවය විතරයි. මුත ස්වභාවය විතරයි. විඤ්ඤාණ ස්වභාවය විතරයි. මෙතන ලස්සන වචනයක් තියෙනවා. මේ ලස්සන මේ පාලි මේ කියන්නේ පාලි සංදි කරන වචනයක් තියෙනවා. දැන් තාදී කියලා රහතන් වහන්සේට වචනයක් තියෙනවා අතම්මේ කියලා. රහතන් වහන්සේට. අතම්මේ කියලා කියන්නේ තාදී කියලා කියන්නේ ඒ ස්වභාවය. කියන්නේ දැන් දිත්තේ කියන ධර්ම ස්වභාවය විතරයි. සුතේ කියන ධර්ම ස්වභාවය. එතනින් එහාට යන්නේ නැහැ. ඊළඟට තමයි තාදී කියන එක දැන් අපි සාමාන්‍යයෙන් සිංහල දන්න කට්ටිය සිංහල වල තියෙන ওই රිදීමය, රන්මය, එතකොට කියන්නේ රිදීමය කියන්නේ රිදී වලින් හටගත්ත කියන එකනේ. රන්මය කියන්නේ රන් වලින් හටගත්ත. එතකොට දැන් පාලි වලට ඔය මය කියන වචනේ එකකින් හටගත්ත කියන එකටම නිර්මාණයේ ඒ වචනේම තියෙනවා. සීලමය කියන්නේ සීලයෙන් හටගත්ත. නමුත් බුදුරණන් වහන්සේ ඒ සූත්‍රයේ කියනවා සතාගතයන් වහන්සේගේ ශ්‍රාවකයා සීලමය නැහැ කියනවා. සීලයෙන් හටගත්ත කියන්නේ නෙමෙයි සතාගත ශ්‍රාවකයා. සීලවත් සීලවා හෝති නැත් සීලමයෝ කියනවා. ඒ කියන්නේ සීලයෙන් හටගත්ත කියන්නේ නෙමෙයි බුදුරණන් වහන්සේගේ ශ්‍රාවකයා ප්‍රඥාවත් කියන කෙනෙක්. සීලෙන් හටගත්තා නම් සීලෙ නැති වෙච්ච ගමන් එයාගේ මේ ශ්‍රාවකත්වය නැතිලා යනවා. නමුත් සීලවා හොත කියනවා. සිල්වත් වෙනවා විතරයි. ඒ විදිහට මය කියන වචනේ කියන්නේ ඒ දුරින් හටගත්තු කියන එකට. එතකොට මේ තාදී කියන වචනේට කියනවා මේ මේකට මේ සිංහල මේ කියන්නේ පාලි මේ අර්ථකථනය. තාදී කියන වචනේ කියන්නේ ඒ ස්වභාවය. තාදී කියන වචනේ මය කියන වචන එකතු වුණාට පස්සේ කියන තද්මය කියලා. තද්මය කියලා කියන්නේ ඒ ස්වභාවයෙන් හටගත්තු කියන එක. තාදී කියන්නේ අර ditta sutamuta විඤ්ඤාත කියන ඒ ස්වභාවයට තාදීමයක සම්දිනකොට තද්මය වෙනවා. තද්මය කියලා කියන්නේ එතකොට ඒ ස්වභාවයෙන් හටගත්තද. තද්මය කියන එක ඒක සඳ ලෝප සම්දි ලෝප වීමක් තියෙනවා. තද්මය තම්මය වෙනවා. තම්මය කියන්නේ ඒ ස්වභාවයෙන් හටගත්ත කියන එක. රහතන් වහන්සේ කියනවා අතම්මය කියලා. අතම්මය කියන්නේ තම්මය කියන එකට නයන්න මුලින් දාලා නතම්මය. නතම්මේ පාලි වල අතම්මය වෙනවා. එතකොට නතම්මය කියලා කියන්නේ ඒ ස්වභාවයෙන් හටගත්ත දෙයක් රහතන් වහන්සේ නෑ කියන එක. අතම්මේ කියලා රහතන් වහන්සේට කියනවා රහතන් වහන්සේ ඒ ස්වභාවයෙන් හට ගැනීමක් යන්නේ නැහැ කියනවා. ඒ කියන්නේ දැන් ditthය විතරයි. ditthයෙන් එහා රහතන් වහන්සේ යන්නේ නැහැ. සුතේ විතරයි. මුතේ විතරයි. විඤ්ඤාතේ විතරයි. එතනින් එහාට දකින්න දෙයක් තියෙනවා කියලා හරි දකින්න කෙනෙක් ඉන්නවා කියලා හරි නැත්නම් දකින්නින් පරිබාහිරමේ දැක්ම තියෙනවා කියලා හරි එයා එහෙම අරගෙන එතනින් එහා ලෝකයක් ගොඩනගන්නේ නැහැ කියලා රහතන් වහන්සේට කියනවා. ඒකයි රහතන් වහන්සේට කියන්නේ තාදී කියලා. එතනින් එහා රහතන් වහන්සේගේ ජීවිතේ ඒ කියන්නේ වෙන කෙලෙස් ඔස්සේ යන්නේ නැහැ කියනවා. ඊළඟට තමයි ඊළඟ මෙන්න මේ ගාථාවෙන් හොඳට ඒ කාරණු තව ටිකක් තේරෙනවා. ගාථාවේ කියනවා මෙන්න මෙහෙම. මේ ditta sutamuta විඤ්ඤාත ධර්මයන් කෙරෙහි ඒවට බැහැගෙන ලෝකයා ඉන්නේ කියනවා. ඒවට බැහැගෙන ditta sutamuta විඤ්ඤාත ධර්මයන් කෙරෙහි බැහැගෙන ඒක සත්‍යයි කියලා ලෝකයා හිතාගෙන ඉන්නේ කියනවා. ඒ කියන්නේ තමන් දැන් ditta sutamuta විඤ්ඤාත ධර්මයන් කෙරෙහි බැහැ ගන්නවා කියන්නේ එයා බැහැගන්නේ කොහොමද? ඒ ditthයත් එක්ක මම දැක්කා මම හිතියා බාහිර රූපේ දැක්කා කියලා. එතකොට ඒකත් එක්ක යා බැස ගන්න මම දැකපු දේ ඇත්තමයි කියලා. මම අහපු දේ ඇත්තමයි කියලා. මම මේ සුමුද ලැබපු දේ ඇත්තමයි කියලා. මම රස විඳපු දේ ඇත්තමයි කියලා. එතකොට යා ඒක බැසගත්ත නිසා ඒකත් එක්ක මේ ලෝකේ වාද හට ගන්නවා කියලා. මොකද යාට ප්‍රතික්ෂේප කරන්න බෑ. මොකද යාට එයා දැන් බැසගෙන ඉවරයි මෙතන මේ දකින්න දෙයක් තියෙනවා කියලා. ඊළඟට කියනවා රහතන් වහන්සේට න තේසු තාදී සය සංෘතිය සච්චම් මුසාවාවි පරන්දහෙය. රහතන් වහන්සේගේ තාදී කෙනාට ඒ කියන්නේ හේව ස්වභාවයට පත්වෙච්ච කෙනාට නැහැ කියනවා අනිත්‍යයත් එක්ක වාද පරන් දහය එයාලත් එක්ක ඒ කියන්නේ මේ ඒක සත්‍යයි කියලා අරගෙන ඒකද බැසගත්ත බැස අරගෙන අනිත්‍ය වැරදි මේක ඇත්තයි කියලා තර්ක විතරකයක් රහතන් වහන්සේට නැහැ කියනවා. ඒ නැත්නම් මොකද කියනවා සය සංයුත නැති නිසා කියනවා. මෙන්න මේ ලස්සන වචන ඇතුළේ තියෙනවා සය සංයුත කියලා. සය සංයුත කියන වචනේ තේරුම තමයි සොයන් සංයුත පාලියකේ. සොයන් සංයුත කියන්නේ Tamanට කොටුවෙච්ච රාමුව. එතකොට තමන්ට කොටු වෙච්ච රාමුවක් රහතන් වහන්සේට නෑ කියනවා. මම මේ තමන්ට කොටු වෙච්ච රාමුවක් කියන එක පැහැදිලි කරන්න ඕන නෑ. දැන් ඔන්න ඇහෙන් රූපයක් දැක්කා. දැන් ඔන්න බලන්නකෝ මෙහෙම හිතන්න. දැන් ඔන්න අපි හිතමු අපේ තමන්ගේ ගෙදර ගැන හිතලා. දැන් ඔන්න තමන්ගේ බහාරියාව හිතන්නකෝ. ඔන්න තමන්ගේ බහාරියාව තමන් දකිනවා. එතකොට තමන්ගේ දුව බහාරියාව දකිනවා කියනවා. ඊළඟ බහාරියාගේ අම්මා දකිනවා. එතකොට බලන්න එකම රූප තුන් දෙනාම දකිනවා. නමුත් තුන් දෙනා එකම රූප දැක්කට තුන් දෙනා දැන් බහර්යාව දිහා තමන් දකිනකොට මට බහර්යාව කියලා හිතෙන්නේ. නමුත් දරුවන්ට එයා දකිනකොට බහර්යාව කියලා හිතෙන්නේ නැහනේ. මගේ අම්මා කියලා හිතෙන්නේ. එතකොට එයාගේ මේ දෙමාපිය බහර්යාව එයා දකිනකොට හිතෙන්නේ මගේ දුව කියලා. නමුත් දකින්න එකම රූපයක්. එතකොට හැමෝගෙම දිට්ඨිය එකයි. හැමෝටම උනේ ඇහැයි රූපයයි විඤ්ඤාණ එකතු වුණා. අපටත් උනේ ඇහැයි රූපයයි විඤ්ඤාණ එකතු වුණා. දරුවන්ටත් උනේ ඇහැයි රූපයයි විඤ්ඤාණ එකතු වුණා. අරයටත් උනේ ඇහැයි රූපයයි විඤ්ඤාණ එකතු වුණා. නමුත් එකතු වෙන්න දෙයින් නැතර උනේ නැහැ. මොකද උනේ මම මගේ රූපේ මගේ ඇහැ කියලා ගත්තා බාහිර රූපේ කියලා ගත්තා. ඔන්න එතකොට දකින්න දෙයක් තියෙනවා කියලා ගත්තා. අන්න තමන්ගේ සය සංගත රාමු වෙනවා. තමන්ට කොටුච රාමු වෙනවා. මොකද තමන්ට ඉන්නේ මගේ බහිරියාව කියන අනුව තමයි සංකල්ප හටගන්නේ. දරුවා හටගන්නේ මගේ අම්මා කියන සංකල්ප. තමන්ට කොටුච රාමුවත් එක්ක. ඊළඟට දෙමව්පිය හටගන්නේ මගේ දුව කියන සංකල්පය. එතකොට එකම දේ දැක්කට ඉතින් එහාට සිදුවන්නේ තමන් කොටුච රාමුවත් එක්ක. ඒකයි කෙනෙක් දකිනකොට කෙනෙකුට රාග හටගන්නේ. කෙනෙක් දකිනු කෙනෙකුට දේශ හටගන්නේ. එකම කෙනා දැක්කට කෙනෙකුට රාග කෙනෙකුට දේශ හටගන්නවා. ඇයි එහෙම හේතු වෙන්නේ? එහෙම හේතු වෙන්නේ තමන්ට කොටු වෙච්ච රාමුවකින් තමයි කියන්නේ. එතකොට ඒ නිසා තමයි ලෝකේ සම්පූර්ණ වාද විවාදයක් තියෙන්නේ. ඇයි අර දැන් තමන් මේ කොටු වෙච්ච රාමුවසුළු තමන් මේක සත්‍ය කියලා ගන්නවනේ. ඒ නිසා අනික අයත් එක්ක වාද කරනවා. එතකොට මේ සය සංගුතික තමයි අර එදා විස්තර කරේ ප්‍රපංච සංඥා සංඛා කියලා කියන්නේ කියන්නේ දැන් ඔන්න අපි දිත්තේන් විතරක් ඉක්මුන් නැති නිසා අපි මොකද්ද ගත්තේ අපි එන හැංග රූපේ දැක්කා. එතකොට බාහිර දකින්න දෙය තිබ්බා. දකින්න දෙය තිබ්බට පස්සේ අන්න දකින්න දෙය මොකද්ද කියලා අර්ථකථනයට අපිට අපි ළඟ තියෙන කොටු වෙච්ච රාමුවෙච්ච නිමිති ටික එනවා. ආ මේ මගේ බහරියාව. ආ මෙයා මෙහෙමයි. මෙහා මෙහෙමයි කියලා අපි කොටු වෙච්ච රාමුවත් එක්ක අන්න අපි ඒක ගැන හිතනවා. ඒක ගැන කතා කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අර ආත්ම දෘෂ්ටි බැසගත්ත නිසා අන්න ඊට පස්සේ අපි හිතින් කයින් වචනින් ක්‍රියා කරලා අපි ලෝක ගොඩනගලා යනවා. නමුත් අර දිත්තේ විතරක් හික්ුණා නම් එයාට අර දකින්න දෙයක් හටගන්නේ නැහැ. මම තව උදාහරණයක් කියන්නම්. ඔන්න බලන්න සාමාන්‍යයෙන් ඔය මේ සාමාන්‍ය තව උදාහරණ ගන්න පුළුවන්. එකක් තමයි ඒක බුදුරණ මේ අනුරාධපුර යුගයේ ඒක අටුවා කතාවක් තමයි. නමුත් ඉතින් ඒකේ යම් අර්ථයක් ගන්න තියෙනවා. මේ අනුරාධපුර යුගයේ තිස්ස කියලා ස්වාමීන් වහන්සේ කෙනෙක් අට්ටික සංඥාව භාවනා කරලා තියෙනවා. ඒ කියන්නේ ඒ ස්වාමීන් වහන්සේගේ මානසිකාර හනිකදී ඇට සැකිල්ල. එතකොට මේ ඒ ස්වාමීන් වහන්සේ දවසක් පින්දපාත යනකොට ගෙදර ගෑණි මිනිහ රණ්ඩු වෙලා මේ ගෑණු එක්කෙනා ගිහලා තියෙනවා පාරේ. යනකොට මේ ස්වාමීන් වහන්සේ දැකලා ඒ ගෑණු එක්කෙනා ස්වාමීන් වහන්සේ දිහා බලලා hina වෙලා තියෙනවා. ස්වාමීන් වහන්සේ ඊට පස්සේ ඇස්සර බැලලා බලලා මේ අහක බලන් ගිහිල්ලා. අර මිනිස්සයා ඇවිදලා අහලා තියෙනවා මගේ ගෑණි මේ පැත්තෙන් ගියාද කියලා. ඊළඟට මේ ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා මම ගෑණික් හංගන දැක්කේ නෑ මට මං අට සැකෙලා නම් hina නෑ දැක්කේ කියලා. එතන බලන්න ඒ ස්වාමීන් වහන්සේ කියනමුත් ඇහැට ගෝචර වුණේ රූපය අර ගෑනු එක්කෙනා. නමුත් එයා දැක්කේ මොකද්ද? ඇයි ඇටසැකිල්ල දැක්කේ? එයාගේ කොටු වෙච්ච රාමුව එතන තියෙන ඇටසැකිල්ල. ඇටසැකිල්ලට අනුව තමයි එයා දැන් ප්‍රකාශ. එයාට ගෑණියෙක් කියන මනින්ද අවශ්‍ය නිමිති එයා තුළ දැන් නැහැ. එයා තුළ තියෙන්නේ අර ඇටසැකිල්ල කියන අවශ්‍ය නිමිති විතරයි. හැබැයි එතන නිමිත්තක් තියෙනවා. එතන එයා මාර්ගඵල ලබලා නැහැ. රහත් වෙලා නැහැ. එයාට එයාගේ සමාධි බලයත් එක්ක එයාගේ නිමිත්තත් තියෙන ඇටසැකිල්ල කියලා. නමුත් අපි තියෙන දේ නම් දකින්නේ එයා ඒ වෙලේ දැකියුත් ගෑනු රූපය. එයාගේ ඇහැයි රූපය විඥාන එකwidetildeමෙන් එයා දැක්කා. දැක්කේ ගෑන් රූපයක් නෙමෙයි. එයා දැක්කේ ඇටසැකිල්ල. එතකොට ඇටසැකිල්ලක් දැක්කේ. එතකොට එයාගේ අර සවේසංගුත තමන්ට කොටු වෙච්ච රාමුව තුළ තිබ්බ ඇටසැකිල්ල කියන මානසිකාරය. ඒ නිසායි දැක්කේ. එතකොට දැකින දේ තුලම නම් අපට ප්‍රශ්නේ තියෙන්නේ. එයා එවෙලේ එහෙනම් ගෑනු කෙනෙක් දකින්නට ඕන. ඒ වගේම තමයි මම අර එදා කිව්ව අර මලකුණ දැක්කට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ රාගට ගත්ත කියලා. එතකොට මලකුණ තුළ අසුබ පිළිකුල් දෙයක් හටගන්නේ. නමුත් රාගය හටගන්න හේතුවයි එයාගේ මනසේ තියෙන්නේ. ඒකේ සුබ නිමිත්තක් එක කල්පනාව තියෙනවා. ඒකත් එක රාගකට ගන්න. එතකොට බාහිර නිමිත්ත, බාහිර දේ නෙමෙයි අපිට කිසි වෙලාවක අර්බුදයක් තියෙන්නේ. හැම වෙලේම අර්බුදේ තියෙන්නේ අපේ කොටු වෙච්ච රාමුවත් එක්ක අපි හිතන කල්පනාව. හැබැයි හිතන කල්පනාවට ඉඩ තියෙන්නේ මොකක් වුණොත්ද? අපි දකින්න මට මම දකින්න මම ඉන්නවා, දකින්න දෙයක් තියෙනවා කියලා ගත්තට පස්සේ තමයි අපිට කොටු වෙච්ච රාමුව ඇවිදilla, අර නිමිති ඔක්කොම ඇවිදilla අපි ඒ අනුව කල්පනා කරලා යන්නේ. හැබැයි අපි ගත්තේ නැතිනම් දකින්න දෙයක් තියෙනවා, කොහොමද දකින්න කෙනෙක් ඉන්නවා කියලා අර එකක්වත් එන්නේ ඉඳ නැහැ. ඒකයි දැක්කොත් දැක්ක විතරයි හික්මෙනවා නම් ඔබ එයින් නැහැ කියනවා. ඔබ අතනත් නැහැ කියනවා, මෙතනත් නැහැ කියනවා. ඔබ දුකෙන් මිදහත් කියනවා. හැබැයි ඉතින් මේ කරුණ තුලට යන්න අපි හිතන තරම් ලේසි එකක් නෙමෙයි. මොකද ලොකු මෙහෙම කියන්නේ දැන් ශාසනය තුල මේ අවස්ථාව කියන්නේ දිත්තේ දිත්තේ මතක් හික්මෙච්ච අවස්ථා දෙකක් තියෙනවා. ඒ දෙන්නම රහත් වුණා මේ අවස්ථාවයිම. මේ විදිහට හික්මෙලා කියන්නේ මේ මහා ප්‍රඥාවක් තියෙනවා. දැන් මේ සූත්‍ර විවර කරනකොටත් 500ක් රහත් වුණා කියනවා. එතකොට ඒ තරම් නුවණක් ඒ අවස්ථාවේ වැඩලා තියෙනවා. ඒතර බලන්න මෙන්න මේ වගේ අර හේතුඵල ධර්ම අපි තේරුම් නැත්තම් මම ඒකයි කිව්වේ මම මේ හේතුඵල ධර්ම අපි තේරුම් ගත්තේ නැතිනම් නම් ඔන්න අපි හිතමු මෙහෙම ඔන්න භාවනා කරගෙන යනවා. අපි හොඳට විදර්ශනා කරනවා. අපි ඔන්න එන අරමුණු විදර්ශනා කර කර ඉන්නකොට අපට ඔන්න ප්‍රීති හට ගන්නවා. සැපේ හට ගන්නවා. එතකොට අපට ඔන්න තේරෙනවා මේක අනිත්‍යයි, මේක දුකයි. එතකොට අපට ඔන්න එනවා මේ අනිත්‍යයි දුකයි තේරෙනවා නම් එහෙනම් මේක තමයි සෝතාපන්න කියන්නේ. දැන් අපිට අපේ තියෙනවර මොනවද මේ සෝතාපන්න කියන ස්වභාවය? මෙන්න මෙහෙම අනිත්‍ය දුකනාත දකින්න කෙනාගේ ස්වභාවය කියලා අපිට අපේ සංකල්ප ටිකක් තියෙනවා. අපි අරහිම අපට සතුටක් ඇති වෙනකොට, අනිත්‍ය තේරෙනකොට, ඊළඟට යථාර්ථය යම් කිසි මට්ටමකට තේරෙනකොට අපිට නිකම්ම අපෙන් එනවා අපි තුල තියෙන සංකල්ප ටික. ඇයිද ಇಲ್ಲ? ආ දැන් මම සෝතාපන්නා කියලා තමන්ම තමන්ට මේ තනක් දෙනවා. නමුත් අපි ඒ වෙලේ දැක්කනම් මේකත් මනස ඇරමුණ විඥානයයි අපි යථාර්ථය නොතේරුම් ගත්ත නිසායි අපිට මේ සංකල්පයක් ආවේ කියලා ඒක ඉඳන තියලා යනවා. එතකොට අපි එහෙම දෙයකට අපි එන්නේ ඇයි? අපි තුල අර සම්පූර්ණ නිවැරදිව යථාර්ථය ගැන ධර්මය ගැන නිවැරදි නුවණ ඇති වෙච්ච නිසා. නමුත් කොච්චර කීවත් අපි අලුත් අත්දැකීමක් එනකොට අපි රැවටෙනවා. ඒ රැවටෙන දෙයට එක්ක තව කෙනකින් කතා කරලා දන්න කෙනකින් අහන්න ඕනේ. අනිත් එක තමයි නැතිනම් තමන් තුළින් හටගත්ත ලොකු ධර්මය ගැන නුවණක් තියෙන්න ඕනේ. එතකොට තමයි යාට අතහැරන්න පුළුවන්. මොකද ඇත්තටම මේ මම අර නෝට් එකේ ලියලා තියෙන්නේ අපට අවශ්‍ය වේවිත් මුලින් සෝතාපන්න වෙන්න ඕනේ කියලා අපි මුලින් ධර්මයට එන්න ඕනේ. නමුත් අපට අවශ්‍ය වේවිත් සෝතාපන්නයි කියලා තමන්ට මේ උපාධියක් තමන්ට මොකක් හරි ඇති කරගන්න නෙමෙයි. අපි යථාර්ථය දකින්නට පිළිවෙලට යන්න ඕනේ. එතකොට අපිට සෝතාපන්න වුණාද, රහත් වුණාද කියලා හිවිල්ලක් අවශ්‍ය නැහැ. අපිට ඉන අවශ්‍ය සිතුවිල්ල මොකද්ද? ඒ සිතුවිල්ල නෑ. මනස ආරවණ විඥානය එකතු වුණා. අපි මේකට ලකුණක් දුන්නා. අන්නේ ලකුණ එකත් අනිත් වශයෙන් දකින්න ඕනේ. එතකොට යාට කිසි අවස්ථාවක ලකුණක් දෙන්න අවශ්‍යතාවයක් එන්නේ නැහැ. නමුත් එහෙම රැවටෙනවා හරියට ධර්මීය ගැන ලොකු නුණක් ඇති වෙන්නේ නැත්තම්. එතන මෙතන කියනවා මෙන්න මේ විදිහට සය සංමුත තමන්ට කොටු වෙච්ච මෙන්න මේම රාමුවක් තියෙන නිසා තමයි කියනවා මේ ලෝකයා තුළ මේ අර්බුද හටගන්නේ. මොකද එයා තමන්ට කොටු වෙච්ච රාමුව තියෙන නිසා අර ඇහිං රූපේ දකිනකොට දැක්කයි කියලා විතරක් ඉක්මන් නැති නිසා දකින මම ඉන්නවා දකින දෙයක් තියෙනවා කියලා අරගෙන ඊළඟට මොකද වෙන්නේ? ඒක ඔස්සේ දැන් තමන්ට උන දකින්න දෙයක් තිබිච්ච නිසා දකින්න දකිපු දෙයට තමන් නිමිති වලින් දෙනවා ආ මේ මෙයා කියලා. ඒ තමන්ගේ තිබිච්ච කොටු වෙච්ච රාමුවෙන් තියෙන. ඒ නිමිති දීලා මොකද කරන්නේ? අන්න ඒක අනුව අපි සංකල්ප ගොඩනගා ගන්නවා. පින රැස් වෙන්නේ තේ සංකල්පය අනුව. පව රැස් වෙන්නේ තේ සංකල්පය අනුව. ආනිජ රැස් වෙන්නේ තේ සංකල්පය අනුව. ඒ කියන්නේ පින පව් ආනිජ කියන මේ සියලු කර්මයන් රැස් වෙන්නේ අර දැක්කෝ දැක්කා විතරයි හික්මු නැති වෙනකම්. දැක්කෝ දැක්කා විතරයි හික්මෙනවා නම් එයාට කිසි දෙයක් හටගන්නේ නැහැ. එයා එතනම නිදහස් වෙනවා. මොකද එයාට මේ හටගන්න දෙයක් නැහැනේ. ඒ කියන්නේ එයාට සිත චේතනා පහල කරන්න නැත්තම් එයාට මේ ලෝකයක් ගොඩනගන්න එයාට මේ බාහිර දෙයක් නැහැ. බාහිර දෙයක් නැති වුණේයි බාහිර කෙනෙක් නැති වෙච්ච නිසා. බාහිර දෙයක් බාහිර කෙනෙක් නැති වෙන්න ප්‍රධානම හේතුව තමයි ඇහැයි රූපය විඥාන එකතු වෙච්ච දෙයින් තමන් හටගත්ත කියලා ගත්තේ නැහැ. එතන දිත්‍යයක් විතරයි ගත්තා. දිත්‍යයක් විතරයි කියලා දැක්කපු නිසා එයා එතනින් හටගත්ත නැති නිසා අන්න බාහිර දකින්න දෙයක්වත් නැහැ. තමන් කියලා මේ දකින්න කෙනෙකුත් නැහැ කියලා ගත්ත නිසා සම්පූර්ණයෙන් එතන නිදහස් වෙනවා. එතන ඒ විදිහට බුදුන් වහන්සේ දේශනා කළ තව ගාතාවක් කියනවා. මෙන්න මේ විදිහට මේ සත්ත්ව ප්‍රජාව මේ මෙන්න මේ මේ මේවට බැසගෙන මේ මෙන්න මේ උල්ල ඒ කියන්නේ මේක ඇත්තටම උලක් සමාජේ මෙන්න මේවට බැසගෙන මේ සත්ත්ව ප්‍රජාව ඉන්නවා කියනවා. ඊළඟට කියනවා නමුත් තථාගතයන් වහන්සේ කියනවා මම මේවා ජානාවේ පස්සම තතේව ඒ තමන්ගේ හැම දෙයක් මේ ආකාරයෙන්ම දැනගෙන තථාගතයන් වහන්සේ දැනගෙන දැකගෙන ඒ සියල්ලම අජ්ජෝසිතන්නත් තථාගතන්ති මේ ඒ හැම දෙයක්ම ඒ ආකාරයෙන් දැනගෙන දැකගෙන ඒකට බැස ගන්න නැතුව ඉන්නවා කියලා තථාගතයන් වහන්සේ. ඒ කියන්නේ හැම දෙයක්ම ඒ ditthසතමුද විඤ්ඤාසක කියන හැම ධර්මයක්ම ඒ ආකාරයෙන් දන්නවා දැක ගන්නවා නමුත් ඒකට බැසගන්නේ. අන්න ඒකයි මුලින්ම බුදුරණන් වහන්සේ දේශනා කරේ මම ditthසතමුද විඤ්ඤාත ධර්මය මේ හැම දෙයක්ම අවබෝධ කරා විශේෂයෙන් අවබෝධ කරා නමුත් ඒහා එකතු වෙන්නේ නැහැ කියලා. නමුත් ලෝකයේ ස්වභාවය ඒහා එකතු වෙනවා. නමුත් තථාගතයන් වහන්සේගේ ස්වභාවය ඒහා එකතු වෙන්නේ නැහැ. ඇයි එකතු වෙන්නේ නැත්? එකතු වෙන දෙයක් ගත්තේ නැහැනේ. එකතු වෙන්න තියෙන දෙයක් ගත්තොත් එකතු වෙන්නේ. දැන් සාමාන්‍යයෙන් අපි මොන හරි ඔන්න ගානක් කල්පනා කරලා හරි මොකක් හරි කවුරුහරි ගණිතඥ විද්‍යාඥ යමක් හොයාගත්තට පස්සේ එයා ඒක කල්පනා කරලා හොයාගත්තට පස්සේ එයාගේ ඒ න්‍යාය හැම පැත්තෙම ගැළපෙලා එනවා නම් ඒක නිවැරදි කියලා එනවා නම් එයා ඒක හා එකතු වෙනවා. එතකොට එයා ඒක වැරදි කියන්නේ නැහැ කවදාවත්. එයාට ඒක සත්‍යයක් වෙනවා. නමුත් බුදුරණවහන්සේ දේශනා කරන්නේ මේ කියන්නේ යථාර්ථ ධර්මයේ තුල අර බාහිර දේහා එකතු නොවෙන්නේ මොකද අර සම්පූර්ණ මේ අර සාමාන්‍ය සමාජයේ මේ ඕනම කෙනෙක් හැම දෙයක්ම හොයන්නේ බාහිර දෙයක් පදනම් කරගෙන. ඒ කියන්නේ දැන් මේ දැන් අද විද්‍යාව දිනුනේ කියන්නේ සමාජයේ මේ තාක්ෂණය දිනුනේ කියලා කියන්නේ බාහිර වස්තුවක් පදනම් කරගෙන තමයි ඒ දිනුනකම උපරිමයට ගිහිල්ලා තියෙන්නේ. රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, පහසක්, අරමුණක් කියන්නේ බාහිර දේ පදනම් කරගෙන. නමුත් ඒ හැමදේම පදනම් වෙන්නේ අර යථාර්ථය නොදැකන නිසා. නමුත් බුදුරණවහන්සේ දේශනා කරපු ආකාරයට කෙනෙක් යථාර්ථය දැක්කම අර සියලු දේවල් හිස් වෙලා යනවා. ඒකයි රහතන් වහන්සේ කෙනෙක් මේ ලෝක ජීවමානව ඉදීම රහතන් වහන්සේ ජාතියෙන් නිදහස්, ජරාවෙන් නිදහස්, ඉපදීමෙන් නිදහස්, මරණයෙන් නිදහස්. මේ සෑම දෙයකින්ම රහතන් වහන්සේ නිදහස් වෙන්න හේතුව තමයි මේ සියලු දේවල් අර ආත්මීය දෘෂ්ටිය මත පදනම් වෙච්ච සංකල්ප. එක අවස්ථාවක් බුදුරණන් වහන්සේ අහනවා එක මේ මට මතක අන්නේ තීර්ථක එක් වගේ ජරා මරණ කියන්නේ ජරා මරණ ලබන්නේ කවුද? ජරා මරණ කාට අයිතිද කියලා. දැන් සාමාන්‍යයෙන් අපි හිතන්නේ දැන් අපි මැරෙනවා අපි හිතන්නේ අපි වුණාද දන්නේ නැහැ මම මැරෙනවා මං ජරාටපත් වෙනවා කියලා. බුදුරණන් වහන්සේ කියන ওই ප්‍රශ්නේ වැරදි කියලා. ජරා මරණ විඳින්නේ කවුද? ජරා මරණ කාටද අයිති කියන දේ දෘෂ්ටියකට යන්නේ කියන. ජරා මරණට හේතුව මොකද්ද? ජරා මරණට හේතුව කියලා අහනකොට පුජ්‍යලෙක් ජරාවට මරණයටපත් වෙන්නේ නැහැ. ජරා මරණේපත් වෙන හේතුවක් තියෙනවා. මොකද්ද? හේතුව ජාතිය. ඉපදීම තියෙන නිසා ජරා මරණ. නැතුව ජරා මරණයටපත් වෙන කෙනෙක් නෙමෙයි. එතකොට ඊළඟට අහනවා ඉපදින්නේ කවුද කියලා යාම අහනවා. උපදින්නේ කවුද? උපදින කෙනා කවුද? උපදින කෙනෙක් උපදින ඉන්නවා කියනවා කියන එක වැරදි කියනවා. ඒ දෘෂ්ටි ප්‍රශ්නේ වැරදි කියනවා. ඉපදීමට හේතුව මොකද්ද? එතකොට ඉපදීමට හේතුව අහනකොට භවය කියනවා. ඊළඟට අහනවා භවය කාටද අයිති? භවය කවුද කරන්නේ? කර්ම කරන්නේ කවුද? භවය ඒක වැරදි කියන ප්‍රශ්නේ. භවයට හේතුව මොකද්ද කියනවා. භවය හටගන්නේ හේතුවකින් කියනවා. උපාදානයි. ඊළඟට අහනවා උපාදානයි කරන්නේ කවුද? කාටද උපාදානයි අයිති කියනවා. නෑ උපාදානයි කරන කෙනෙක් නෑ අයිති කෙනෙක් නෑ. උපාදාන එහෙම ප්‍රශ්නේ වැරදි කියනවා. උපාදානට හේතු තණ්හාව කියනවා. ඔය විදිහට අහගෙන ගිහිල්ලා අවසානට කියනවා මේ සංස්කාර වලට හේතු අහලා සංස්කාර කාගේද අයිති කියලා අවසානට ඒක වැරදි කියනවා. සංස්කාරට අවිද්‍යාව කියනවා. එතකොට ප්‍රධානම හේතුව බවට පත්තරලා තියෙන මොඩකම. එතකොට අවිද්‍යාව තියෙන නිසා තමයි සංස්කාර විඤ්ඤාණ නාම රූප සලආයතන ස්පර්ශ මේ හැමදේම වෙලා තණ්හා උපාදාන බොහෝ ජහ ජරා මරණ වලටම හේතුව වෙන්නේ අවිද්‍යාව මිසක් මැරෙන කෙනෙක් සහ ඉපදින කෙනෙක් ගැන කතා වැරදි. අවිද්‍යාව කියන්නේ මොකද්ද? මේ ක්‍රියාවලිය ඒ ආකාර නොදැනීම. එතකොට මේ යම් කිසි කෙනෙක් දැක්කනම් මේ දිට්ඨ සුත මුත විඤ්ඤාණ ධර්මයන් කෙරෙහි ක්‍රියාවලිය ඒ ආකාරයෙන් අවිද්‍යාව නිදහස්. අවිද්‍යාව නිදහස් නම් අවිද්‍යාවට අවිද්‍යාව හේතුවෙන් හටගත් සංස්කාරය තියෙනවා. ඒකින් හටගත් විඥානේ, නාම රූපේ, සලආයතනේ, ස්පර්ශයේ, ඊළඟට වේදනාව, තණ්හාව, උපාදානයේ, ජාති, ජරා, මරණ කියන එකක්වත් නැතිලා යනවා. ඒකට ප්‍රධානම හේතුව වන්නේ අරණ දැනීම. මොකද අපි අපතුල තියෙන්නේ මම ඉපදෙනවා මම මැරෙනවා කියලා තියෙන්නේ අර හේතුඵල ධර්ම නොදැනීම නිසා. හේතුඵල ධර්ම දැක්කට පස්සේ ඉපදෙන මැරෙන කතා ඔක්කොම නිදහස් වෙනවා. මොකද ඉපදෙන්නේ මැරෙන්නේ කියලා අපි ගන්න සම්මුති ලෝකෙ ඉඳගෙන තමයි. එතකොට ඒ ජරා මරණ වලින් රහතන් වහන්සේ මනුෂ්‍ය ලෝකේ ජීවත් වෙලා ඉද්දිම නිදහස් වුණා කියලා කියන්නේ ඇයි? අවිද්‍යාව නිදහස් නැහැ. දැන් සාමාන්‍ය අපට හිතනවා රහතන් වහන්සේ මැරෙන්නේ එහෙනම් පිරිනම් පානවා කියලා කයි බිඳිනවනේ. ඇයි අපිට ආත්ම දෘෂ්ටි ඇතිවන කෙනෙක් ඉන්නවා කියලා? දැන් අපි රූපේ දකින්නට අපි දන්නා රහතන් වහන්සේ කියලා කෙනෙක් ඉන්නවා කියලා. ඒ නිසා අපට හැඟීමක් වෙනවා රහතන් වහන්සේ. දැන් රහතන් වහන්සේ නමකට තව රහතන් වහන්සේ නමක් ගැන හැඟීමක් එන්නේ. මොකද රහතන් වහන්සේ දන්නවා. ඒ කියන්නේ රහතන් වහන්සේගේ ඇත්තරම ක්‍රියාකාරීත්වය දන්නා මෙතන අවිද්‍යාව පදනම් වෙච්ච නිසා තමයි මේ ක්‍රියාවලිය ඔක්කොම තියෙන්නේ. නමුත් අවිද්‍යාව යම් තැනක් නැතිනම් මේක ක්‍රියාවලියක්වත් නැහැ. ඔක්කොම නිදහස් වෙනවා. ඒතර අවිද්‍යාව නිරුද්ධ වීමෙන් අර සති සම්පාදිතින් සියලු ක්‍රියාවල නිදහස් වෙනවා. මොකද මැරෙන්නේ මැරෙනවා කියලා කතා කරන කෙනෙක් ඉපදෙනවා කියලා කතා කරන කෙනෙක් ඒ ඔක්කොම ආත්ම දෘෂ්ටියත් එක්ක යන එක. නමුත් හේතුඵල වශයෙන් ඉමසගෙන ගියොත් එimhe ජරා මරණ හේතු ජාතිජී. ජාති හේතු භවේ. මේ හැම එකකටම හේතු බලය බලලා හේතුඵලය බලනකොට අවිද්‍යාව සම්පදාන හේතු. ඒතර අවිද්‍යාව කෙනෙක් කැඩුවනම් හේතුඵල ධර්මයේ දැක්කනම් යථාර්ථය දැක්කනම් අවිද්‍යාව හේතුයෙන් හටගත්ත ඵල සියල්ල නැතිලා යනවා. මොකද ඒ සියලුම ඵල අර වැරදි අදහසක්, වැරදි මතයක්, වැරදි දෘෂ්ටියක් පදනම් වෙලා හටගත්තේ. එතකොට මේ ලෝකේ අතීතේ හිටියා කියන අන්තයක් දුර වෙලා යනවා. අනාගතේ ඉන්නවා කියලා අන්තයක් දුර වෙලා යනවා. අතීතේ හිටියෙත් මම දැන් හිටියොත්. දැන් මම දැන් මෙතන ඉන්න නිසා තමයි මම අතීතේ ගැන කල්පනා කතා කරන්නේ. මම අතීතේ හිටියා. ඒ දැන් මම ඉන්නවනම් අතීතේ මම හිටියා. මම දැන් ඉන්නවනම් අනාගතේ මම ඉන්නවා. ඒ හැම දෙයකට හේතු වර්තමානයේ තමා ඉන්නවා කියලා ගත්ත නිසා. නමුත් තමා ඉන්නවා කියලා වර්තමානයේ ගන්නේ ඇයි? ඇහැයි රූපය විඥානය එකතු වෙන, කනයි ශබ්ද විඥානය එකතු වෙන කියන මේ ආයතන හයේ ක්‍රියාකාරීත්වය දැන් සිදු වෙන ක්‍රියාකාරීත්වය එයා හරියට නොදකින නිසා තමයි එයා දිත්තේන් සුතියෙන් විඤ්ඤාතයෙන් හික්මන්නේ නැති නිසා තමයි දකින්න දෙයක් අහන්න දෙයක් රස විඳින දෙයක් පහස ලබන්න දෙයක් හිතන්න දෙයක් තියෙනවා කියලා ගත්ත නිසා තමයි එයාට අර දැන් මම ඉන්නවා කියලා ගන්න. දැන් මම හිටියානම් අන්න අතීතේ හිටියපු දේවල් එන්නේ ඊට පස්සේ ඒකත් එක්ක අතීත සංකල්ප ඔක්කොම එන්නේ අර දැක්කොත් දැක්ක කියලා හික්මුන්නේ නැත්තම්. එතකොට එහෙම හික්මුනවා නම් අතීත සංකල්ප ඔක්කොම එන්නේ නැහැ. අනාගත සංකල්ප වලට යන්නේ නැහැ. ඒක සම්පූර්ණයෙන් ඒ සියලු දුකින් නිදහස් වෙනවා. එතන මේ සූත්‍රයේ ඒ ඝාතන දෙකකින් අවසන් කරනවා. මේ සූත්‍රයේ තියෙන්නේ මේ එක පිටුවයි. භාගෙ භාගෙ තියෙන්නේ එක පිටුවයි තියෙන්නේ. නමුත් ඒ එක පිටුවත් උනාට ඒකේ තියෙන වචන ගොඩාක් ගැඹුරුයි. ගැඹුරු අනාත්මය ගැන කියලා දෙන ලකුණු සූත්‍ර කාරණයක් තියෙන්නේ. ඒ නිසා මේකේ තව කතාවක් තියෙනවා ගොඩාක් අහලා සමහර වෙලාවට මේ කලබුද්දරක් පිටසාවින් අහසේ කළු තිඹිරි ගහක් යට කළු පොහොය දවසක කළුදිය පොකුණේ කාලකාරාම සූරි දේශනා කරා කියලා. ඒ අවස්ථාව සද්ධාතිස්ස රජුරට හිටගෙන බණ ඇහුවා කියලා කියන්නේ සද්ධාතිස්ස රජුරෝ ඊළඟට එළියනකන් හිටන් බණ අහපු නිසා සද්ධාවට සද්ධාතිස්ස කියලා නම දැම්මා කියලා. මේ ඉතින් ඒවයි ගොඩාක් කතන්දර. නමුත් කතන්දර තිබ්බට මේ ධර්මයේ තියෙන මේ ගැඹුරු පැත්ත විස්තර කරන්න දැන් මේක අටුවාචාරයෙන් විස්තර කරන සම්පූර්ණ වෙනස් අදහසයි. අටුවාචාරයෙන් මේක විස්තර කරන්නේ තනිකර මුළු ටිකේ බුදු ගුණයක් විස්තර කරනවා. බුදු ගුණ හැටියට ඊළඟට මේ අර දිත්තන් දට්ටබ්බන් දිත්තන් මඤ්ඤති කියන කාරණේ සම්පූර්ණ වෙරදී. එතන විස්තර කරන්නේ ගොඩාක් වෙරදී කාරණා. ඒ හැම සම්පූර්ණ ඒ ඔක්කොගෙම යන්නේ මේ බුදුරයන් වහන්සේ ගුණස්කන්ධයක් මෙතන කියන්නේ කියලා ඒ ගුණ හැටියට විස්තරයක් විතර යන්නේ. නමුත් මේ අනාත්මී දර්ශනේ කියන්නේ. නමුත් උන්වහන්සේම කියනවා. උන්වහන්සේම කියනවා මේ ධර්මය අහ 500ක් රහත් වුණා කියලා. මේ ධර්මය දාර්ශනිකයන්ට ගිහිලා 37000 සෝතාපන්න වුණා කියලා. නමුත් ඒ 37000 සෝතාපන්න උනේ බුදුරන් වහන්සේගේ මේ ගුණ ටික කියලා නෙමෙයි. අර ගැඹුරු අනාත්ම දර්ශනයක් වෙන්න පු නිසා. ඒ ගැඹුරු අනාත්ම දර්ශනයක් වෙන්න පු නිසා තමයි මේ කට්ටියන්ට මේක හිතන්න. මොකද මේ දාර්ශනිකෝ කියලා කියන්නේ වෙනම චින්තන ශක්තියක් තියෙන කට්ටිය. ඒ වගේම තමයි වෙන ආගමක් අදහපු කට්ටිය. එතකොට ඒ වගේ කට්ටියකට මේ වෙන ශාස්ත්‍රීයවරයෙක්ගේ ගුණ ටිකක් කිව්වා කියලා යාළ ඒක අදහන්නේ එකපාරට. එතකොට යාලා ඒකට එන්නේ අර වගේ ගැඹුරු ධර්මයක්. මේ අතහාසයේ පිළිබඳ ගැඹුරු ධර්මයක් ඒකට නිස්මතු කරපෙන නිසා. ඒ ඉස්මතු කරපු නිසා ඒ කට්ටිය මාර්ගඵල ලැබදී මාර්ගඵල ලැබුවම හිතන්න පුළුවන්. නමුත් ඒක අපිට කාටවත් කියන්න බෑ. බුදුරණන් වහන්සේ ජීවමාන ඉන්න කාලේ මොකද ධර්මයේ තේරුණක ශ්‍රාවකත්වයට ආපු නිසා හිතන්න පුළුවන්. මම බුදුරණන් වහන්සේ විතරයි ජීවමාන ඉද්දි අනික් කෙනෙක් මෙයා මාර්ගඵල ලැබුවා කියලා කියන්න පුළුවන්. නැත්නම් තමන්ට කියන්න පුළුවන්. අනිත් කෙනෙකුට කෙනෙක්ගේ මාර්ගඵලයක් කියන්න බෑ. මේ අනුරුද්ධ මහරහතන් වහන්සේට යම් හැකියාවක් තිබිලා තියෙනවා. අනුරුද්ධ මහරහතන් වහන්සේ විතරයි ඉන්ද්‍රිය පරෝපරියත ඥානය කියන එකේ යම් කොටසක් තිබ්බක් කියලා දේශනාවෙම තියෙනවා. නමුත් ඒ පුළුවන් අනිත් කෙනාගේ මාර්ගඵල මම හිතන්නේ ඒ වගේ මොකද අර ගෝසිංග සූත්‍රයේ තියෙනවා මේ කියලා අනුරුද්ධ ස්වාමීන් වහන්සේ අනිත් කෙනා රහත් වෙලා දකින්නවා කියලා. වෙන කිසි අවස්ථාවක කිසි ස්වාමීන් වහන්සේ කෙනෙක් දකින්නේ නැහැ. සාරිපුත් ස්වාමීන් වහන්සේ එක ස්වාමීන් වහන්සේ රහත් වෙලා. තව සාරිපුත් ස්වාමීන් වහන්සේ මේ බණ කියන ධර්ම දේශනා කරන මාර්ගඵල ලබන්න. ඒතර මේ අර නමුත් අනුරුද්ධ ස්වාමීන් වහන්සේට මේ යම් හැකියාවක් තිබිලා තියෙනවා. නමුත් කෙනෙකුට දැන් බුදුරණවහන්සේගේ ඉන්ද්‍රිය පරෝපදේ ඥානය කියලා කියන්නේ දැන් අනිත් කෙනාගේ ඉන්ද්‍රිය ධර්ම දිනුවලා තියෙන ආකාරය බලලා ඊට අනුව එයාට මාර්ගඵල ලබන්න ධර්ම දේශනා කරන්න පුළුවන්. නමුත් ඒ නුවණ නැහැ අනුරුද්ධ ස්වාමීන් වහන්සේට. අනුරුද්ධ ස්වාමීන් වහන්සේට තිබිලා තියෙනවා අර කෙනාගේ ඒ කියන්නේ ගෝසිංග වණේ ඒ සූත්‍ර විතරයි සඳහන් වෙන්නේ මේ අනිත් කෙනා රහත් කියලා මේ කියෙන්නේ හැකියාවක් තිබිලා තියෙනවා. ඉතින් ඒ නිසා වෙන කිසියක් වෙන කිසිම කෙනෙකුට ශාසනය අනිත් කෙනෙක්ගේ මාර්ගඵලයක් කියන්න බෑ. ඒක තමන් දන්නව නැත්නම් බුදුරණවහන්සේ දන්නවා. වෙන කිසි කෙනෙක් දන්නේ නැහැ. ඉතින් ඒ නිසා අර අටුවාච අර මේ 37000 සෝතපන්නා කියන අදහස කොහොම ආවද දන්නේ නැහැ. නමුත් ඉතින් මේ ඒක හිතන්න පුළුවන් මේවා ගැඹුරු ධර්මයක් කීවට පස්සේ යම් පවනර සෝතපන්න වුණත් එයාලා ශාවකත්වයට හරි එන්නේ නැති. ශාවකත්වයට එන්නේ නැත්තේ ඉතින් නිකම්ම එයාලා අතහැරලා ඉන්නේ නැහැනේ මේ අච්චර එයාලා ගත්ත දෘෂ්ටි ටිකක් අතහැරලා ඊළඟට අච්චර දාර්ශනික ටිකක් ඒ තමන්ගේ මතවාද ටික අතහැරලා ශාසනයට එන්නේ නැහැනේ නිකන්. ඉතින් ඒ නිසා ඒ වගේ දේවල් වලින් ගොඩාක් හිම හිතන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ අර මේ යථාර්ථ ධර්මයේ ගැන අපි මෙන්න මේ විදිහට අපි ටික මේ අර සිහිය දැන් බලන්න ওই විදිහට අපි සිහිය පිහිටියා නම් අපි හැම වෙලෙම ඇහැට රූපයට කනට නාසයට දිවට කයට මනසට කියන ආයතන වලට අපි මෙහෙම සිහිය පිහිටියා නම් අපිට මේ ලෝකයක් ගැන කතා කරන්න තියෙනවා. කෙනෙක්ම ලෝකෙ නිදහස් වෙනවා. ඒතර බලන්න එහෙම සිහිය පිහිටන එක තමයි අමාරු වෙන්නේ. දැන් බුදුරන් මම බුදුරණවහන්සේගේ ධර්මයේ කියලා කියන්නේ දැන් අපි දැන් මුලින්ම මම අර භාවනා කරන මං ගැන ඒ ගැන කියනකොට මං කිව්වේ මුලින් අපි භාවනා කරන්න අපි යමක් හුරු කරන්න ඕනේ. අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා මනසින් පුරුදු කරන්න ඕනේ. මනසින් මෙහෙය කරනවා. අර ඒක අර දේශනායත් තියෙනවා. පාර්ලියක සුට්ටි තියෙනවා. මේ අපිට දැන් අපිට වර්තමානයේදී අපි යම් අරමුණක් ගෝචර වෙනවා නම් ඒ අරමුණ අනිත්‍යයි සංකතයි අනිත්‍ය දෙයක් හේතුඵල ධර්මයෙන් හටගත්ත දෙයක් කියලා මේක හේතු හොය හොයා නුවණින් කල්පනා කරන්න කියනවා. එහෙම කල්පනා කිරීම මූලික අඩිතාලමක් විතරයි. නමුත් ඇත්තම ස්වභාවය යථාර්ථය දකිනකොට අපිට හිතන්න ඕනේ මම නෙමෙයි තියෙන්නේ. හිතන්නේ මම අනිත්‍ය කියලා දැක්මක් විතරයි. ඒ දකින දේ තුළ මේ හරියට යථාර්ථය තේරුම් ගන්නකොට එයාට කරන්න තියෙන සිහියම කිරීමක් විතරයි. සිහියම කිරීමෙන් අනිත්‍ය මොකද ඇත්ත දකින්නට ආය අමුතුම අපි හිතන්න ඕනේ. ඇත්ත දකින සිහියම කරන්න තියෙන්නේ. සිහියම කරනකොට ඇත්ත දකිනවා. එතකොට එයා අනිත්‍යයි කියලාවත් දුකයි කියලාවත් අනාත්මයි කියලා හිතන්න දෙයක් නෑ. තමන් අනිත්‍යයි කියලා එතන ප්‍රත්‍යක්ෂයක් විතරයි තියෙන්නේ. නමුත් මූලික පුරුදු කිරීමට අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා පුරුදු කරන්න ඕනේ. ඉතින් ඒ නිසා ඉස්සෙල්ලාම මේ ඒ දේ පුරුදු කරන්න කලින් හොඳට ධර්මය ගැන ලොකු වැටහීමක් ඇති කර ගන්න ඕනේ. වැටහීමක් ඇති කර ගත්තේ නැත්නම් ගොඩාක් කාලවලට අපි මුලා වෙලා යනවා. මේ කාරණේ ගැන නොතේරිච්ච දේවල් මොකක් හරි තියෙනවද? ගොඩාක් හිතන්න ඕනේ පැත්තක් ඉතින්.
ජරා මරණ කියන්නේ තියෙන දෙයකින් නිදහස් වෙන එකක් නෙමෙයි නේද? හිතෙන් හදාගත් සංකල්පයක් එක්කනේ තියෙන්නේ. ඒ කියන්නේ දැන් යමක් තියෙනවා කියන අදහසත් එක්කනේ ජරා මරණ කියන්නේ. එහෙම නේ එනේ.
ඒ කියන්නේ දැන් මම ඉස්සෙල්ලා කියන්නේ ජරා මරණ කියලා දැන් අපිට තියෙන ජරාවටපත් වෙන මරණයටපත් වෙන එක අපි දැන් අපි ගත්තනේ. දැන් ඒකට ප්‍රධානම හේතුනේ ආත්ම දෘෂ්ටිය. මම ඉන්නවා. මම තමයි මැරෙන්නේ. මම තමයි ජරාවටපත් වෙන්නේ. ඒ නිසා දැන් අපි උත්සාහ කරන්නේ දැන් ඒක අර බුදුරණසාර අර ප්‍රශ්න දෙකකින් උත්තර දෙනවා උච්චේ දෙය සාස දෙකටම යනවා කියලා. මොකද මම ඉන්න මම මැරෙනවා කියන එකට. ඉන්න මම තමයි ඒ කියන්නේ එතකොට තිවිච දෙයක් විනාශයක් උච්චේ දෙයක්. උච්චේ දෙය එතකොට ඒ වගේම තමයි තියෙනවා කියන දෘෂ්ටිය. දැන් මම ජරාවට පත් වෙනවා කියන්නේ මම ඉන්නවා. ඒතකොට සාසතියක් තියෙනවා. ඒ සාසතිය උච්චේ දෙයට යනවා. ඒකයි බුදුරණහන්සේගේ අර මම අර කීවර ජෛනාගම මේ හිටපු කාලේ මේ දසාසනේ උච්චේදවාදී එක්ක චෝදනා කරනවා. ඒක හරි සාධාරණයි. දැන් අපි හිතන ක්‍රමයට අපි දැන් මැරෙලවනේ. මැරලා උපත් දැන් සාසනේ කියන්නේ දැන් නිවන් දැකන සයි උපදින්නේ නැහැ කියන එක. ඒතර උච්චේදවාදයක් කියන එක හරි. එතකොට ඒ නිසා තමයි අර සාස්ත්‍රවාදයට එයාලා පෙළඹෙන්න ගත්තේ. නමුත් ඇත්තරම ස්වභාවය දැන් අපි තුල අපි ආත්ම දෘෂ්ටිය තියෙන නිසා අපිට හිතෙන්නේ මේ ඉන්න මම මැරෙනවා කියලා. නමුත් හෙවිය යුත්තේ දැන් බුදුරණවහන්සේ ජරා මරණයට හේවුවේ හැම වෙලෙම දැන් නෝන තින කෙනාගේ ස්වභාවය ඒකේ නිදහස් වෙන හොනන හැම එකම දැන් අපි බලන්න ඕනම දැන් කොහේනකොට ලෙඩක් වුණත් හේවන්නේ ඒකේ මූල බිජ නෙවෙයි. ඒ වගේ තමයි දැන් ජරා මරණයට හේතු හොයන්නට ඕනේ. හේතු හොයනකොට ජාති හේතුව. එතකොට මේ හැම එකදම හේතුඵලෙ හොය හොය යනකොට ප්‍රධාන හේතුව අවිද්‍යාව. ඒතර අවිද්‍යාව කියලා කියන්නේ මේ අතහර නොදැනීම. එතකොට මේ නොදැනීම මත තමයි අර හැම දෙයක්ම ගොඩ නැගින්නේ. එතකොට ජාතිය ගොඩ නැගින්නේ, කර්ම රැස්ම ගොඩ නැගින්නේ, ජරා මරණ ගොඩ නැගින්නේ. හැම දෙයක්ම ගොඩ නැගින්නේ මොකද්ද? මේ අතහරේ නොදැනීම නම් පදනම මත. එතකොට මේ නොදැනීම නම් පදනම තියෙන තාක් කල් කෙනෙකුට ජාති ජරා මරණ කියලා දෙයක් තියෙනවා. ඒ ආත්මෘෂ්ටි තියෙනවනේ. හැබැයි මේ නොදැනීම අයින් වෙච්ච ගමන් අර ඔක්කොගෙම නිදහස දෙනවා. එතකොට යා අමුතුයෙන් ජරා මරණ නැති කිරීමක් නෙමෙයි කරන්නේ. අමුතුයෙන් ජාති නැති කිරීමක් නෙමෙයි කරන්නේ. දැන් අපි තුල තියෙන දෘෂ්ටි ආනෝ, ඒ කියන්නේ අද සමාජෙත් ඒක තියෙනව නැත්තේ නැහැ. දැන් අපි තුල තියෙන දෘෂ්ටි තමයි අපි කැමති දැන් ඉපදිව නැති කරන්න යන්නේ. ජරාම නැති කරන්න යන්නේ. එතකොට ඒක තියෙන්නේ උච්ඡේදය. ඒකයි අර ඒකායි සාසනීයට මේ උච්ඡේද අධ්‍යක්ෂල් දෙකදනගරේ. නමුත් අපි හොය හොයා යනකොට ඇත්තටම ජරාම නැති කරන්න දෙයක් නැහැ. ජාති නැති කරන්න දෙයක් නැහැ. නැති කල යුත්තේ අවිද්‍යාව. අවිද්‍යාව නැති වුණාට පස්සේ තමයි අවිද්‍යාව මත පදනම් වෙච්ච දෙයක් ජාතිය කියන්නේ. අවිද්‍යාව මත නිර්මාණ චිද ජරා මරණ කියලා කියන්නේ. අවිද්‍යාව නිසා සංස්කාර, සංස්කාර නිසා විඥාන, විඥාන නිසා නාම රූප. ඒ නිසා සල ආයතන. ආයතන හැයි ගොඩ නැගුණා. ඕන ආත්මීය මම කියලා ගත්ත කුණි ගහගත්ත. ආයතන නිසා ස්පර්ශය. ස්පර්ශය නිසා විඳීම, විඳපු දේ තණ්හාව, තණ්හාව උපාදාන. දැන් ආත්මීය කුණි ගහගෙන ඉවරයි. මම කියලා බැසගෙන ඉවරයි. ඒතර උපාදාන. භව ජාති ජරා මරණ ඔක්කොම හටගන්නේ කුමක් පදනම් කරගෙනද? අර මේ අවිද්‍යාව යථාහරේ නොදැකීම නම් අවිද්‍යාව පදනම් කරගෙන. එතකොට යම් කිසි කෙනෙක් අවිද්‍යාව නැති කරා නම් ආය ජරාම නැති කරන්න දෙයක් නැහැ. ඒතකොට ජරා මරණ නිදහස් වෙලා යන්නේ අර අවිද්‍යාව ඇති වෙච්ච එකම නැතිලා යනවා. මොකද හැම එකටම පදනම වෙන්නේ අවිද්‍යාව. එතකොට මැරෙන්න කෙනෙක් ඉන්නවද? උපදින්න කෙනෙක් ඉන්නවද? උපදින්න නැති කරන්න ඕනද? ඒ සිරු දෙන තියලා යනවා අවිද්‍යාව නැති කරගම. නැත්තම් අපි තුල තියෙන සංකල්ප ඇත්තරම තියෙන අපි ජරා මරණ විඳිනවා. අපි මේක අයින් වෙන්නේ කොට නැති කරන්නට ඕනේ. අපි ජාතිය අපි ඉපදිලා ඉන්නවා. මම මේක නැති වෙන්නට ඕනේ. නමුත් මේ පදනම තමයි මුලින් එන්නේ. මොකද මේ සසර බිය ඇති කරගෙන ධර්මයට එන්නේ හේතු වෙන්නේ ඒක. මේ සංසාරයේ ස්වභාවය. ඒ සංසාරය යන්නේ තනිකර ආත්ම දෘෂ්ටිය පදනම් කරගෙන. නමුත් ධර්මයේ තුලට එනකොට මේ හේතුඵල වශයෙන් මොකද නුවණින් ඉමසනකොට මේක නැති වෙලා යනවා. මොකද දැන් බුදුරන් වහන්සේ මේ ලෝකේ පහළ වෙන්න කලිනුත් මේ ජරා මරණ දුක තේරිච්ච කට්ටිය කොච්චර මේ නිවම්මක කෙව්වද? නමුත් කාටවත් නිවන් දකින්න බැරි වුණේ ඇයි? මේ ක්‍රියාවලිය හොයාගන්න බැරි වුණා. එයාලා උත්සාහ කරේ ජරා මරණ තියෙද්දි මේ තියෙන ජරා මරණ එක නැති කරන්න. ඒකෙන් නැති වෙන්නේ මේ තියෙන ඉපදීමෙන් අයින් වෙන්නේ. නමුත් යාලා යන්නේ හරියට මේ හේවනල්ල එක හේවනල් නැති කරන්න යනවා වගේ. අපි දුවනවා හේවනල්ලෙන් මේ නිදහස් වෙන. නමුත් අපි හේවනල් එක්කමයි දුවන්නේ. කවදාවත් කොච්චර දියොත් හේවනල් නැති වෙන්නේ නැහැ. ඒ වගේ තමයි ජරා මරණ නැති කරන්න අපි ගොඩාක් දේවල් කරනවා. නමුත් ජරා මරණ හටගන්න හේතුව අපි නැති කරන්නේ. එතකොට ඉපදීම හේතුව. එතකොට මේ හැමදේම මුල් කරලා ප්‍රධාන හේතුව වෙන්නේ අවිද්‍යාව. ඒ අවිද්‍යාව හේතුව නැති කරන තාක්කල් අපි ජරා මරණ නිදහස් වෙන දිව්වට වැඩක් නැහැ. ජාති නිදහස් වෙන දිව්වට වැඩක් නැහැ. එතර මූලික බීජ අපි තුල තියෙනවා. ඒතර සැබෑවටම මේ ජරා මරණ වලින් අපි නිදහස් වෙන දරනවා කියලා අපිට දරන්න මේ යථාර්ථය දකිනවනම් අපිට ජරාවන් නිදහස් වෙන ඕන කියලා අමුතු වෑයමක් දරන්න දෙයක් නැහැ. නැත්තම් ඒ දැන් ඒ දෘෂ්ටිය තුල ඇත්තටම උච්ඡේදවාදයක් තියෙනවා. හැබැයි ඒක මේ සාමාන්‍ය කෙනෙකුට ඉස්සල්ලාම තේරුම් ගන්න බෑ. දැන් ඒකයි අර ගොඩාක් සූත්‍ර තියෙන කෝසම්බි සූත්‍රය එහෙම තියෙනවා සංවිතනිකායේ මේ ඒ සාමින්හාසලා ඒ පටිච්චසම්පාද විමසන ආකාරය කියනවා. ඒ ජරා මරණ හට ගන්න ආකාරය, ජරා මරණ නැති වෙන ආකාර නැති වෙන මාර්ගය ඔක්කොම ප්‍රත්‍යක්ෂ කරනවා. දැන් අපිට දැන් බලන්න කල්පනා කරලා මෙහෙම. දැන් ඔන්න දැන් බුදුරණවහන්සේ දැන් ජරාවටපත් වෙන එක, මරණයටපත් වෙන එක, ඉපදීම කියන එක මේ දැන් ප්‍රත්‍යක්ෂ කරනවා කියනවා රහතන් වහන්සේ. එතකොට දැන් ප්‍රත්‍යක්ෂ ගන්න කොහොමද? මැරෙන්න පිය අනාගතේනේ. දැන් ප්‍රත්‍යක්ෂ ගන්න දැන් සාක්ෂාත් කරන දේ. එතකොට ඉපදීමට හේතු භවය කියලා දැන් සාක්ෂාත් කරනවා කියන්නේ කරන්නේ කොහොමද? ඉපදුනේ අනාගත අතීතේනේ. එතකොට එහෙනම් සෝතාපන්නෙන් ඔක්කොටම තියෙන චුතු පුබ්බේ නිවාසඥානය අතීත බලන්න පුබ්බේ නිවාසඥානය තියෙන්නේ. ඒක චුතු ඉස්සරහා බලන්න වෙන ඥානයක් තියෙන්න තමයි. නමුත් ඒ හැම දෙයක්ම අපි තුල ආත්මීය සංකල්පෙත් එක්ක අපි අනාගතේ ඉපදිනවා, අතීතේ ඉපදිනවා, අනාගතේ මැරෙනවා කියලා ගන්න අර ආත්මීය සංකල්පෙත් එක්ක. නමුත් අපි මේ හේතුඵල ධර්ම ඉමසීම සැනකොට ප්‍රධාන හේතුව අවිද්‍යාව. එතකොට අපට අමුතුයෙන් ජරා මරණ සෝ ජහගෙන ති කරන්න දෙයක් නැහැ. අවිද්‍යාව නැති කරපු ගමන් දැන් මේක නැති වෙනවා කියලා තමන්ට නුණක් හට ගන්නවා. එවෙලෙම නැතිලා යනවා. ඇයි එවෙලෙම හටගන්නේ අවිද්‍යාවෙන්? නමුත් දැන් අපට දැන් හිතෙන රහතන් වහන්සේ නමුත් මැරෙනවනේ කියලා. නමුත් ඒ අපට තියෙන දෘෂ්ටිය. ඒ රහතන් වහන්සේගේ මැරෙන්නේ අර නිකන් තියෙන කයක් විනාශ වෙලා යනවා. ඒ කියන්නේ සාමාන්‍ය ජීවි කයක් කියන නමුත් අර ආත්මීය සංකල්ප සම්පූර්ණ දුර වෙලා ගිහින්.
නිදහස් වෙනවා කියලා. දැන් ඔය සූත්‍ර හැම එකම කියන්නේ හැම රහතන් වහන්සේ නමම රහත් වෙච්ච ගමන් උදානයක් ප්‍රකාශ කරනවා. මොකද කීනා ජහත උසිතම් බ්‍රහ්මචර්යයන් හතකරන් නාපරණං ඉස්සප්පය පජානාති. ජහතියේ සේකලා ඉපදීම සේකලා ජරාමන් නැති කර ආයමට යමු කළ යුත්තක් නැහැ කියලා රහතන් වහන්සේ රහත් වෙච්ච ගමන් උදානයක් රහතන් වහන්සේට ගන්නවා. රහත් වීමත් එක්ක ඔක්කොම නැති කරනවා. ඒ ඔක්කොම නැති වෙන්නේ ඇයි? ඇයි ඒ ඔක්කොම පදනම අවිද්‍යාවනේ. පදනම අවිද්‍යාව නැතිනම් අවිද්‍යාව පදනම මත හටගත්ත යම් ඵලයක් ඇද්දී සියලු හේතු ඒ ඵල ටිකට හේතු නැතිවම නැතිල යනවා. ඒක රහතන් වහන්සේට අහපෝ කතා කරන්න දෙයක් නෑ. ඒක රහතන් දැන් අපි සාමාන්‍ය දැන් සාමාන්‍ය එකයි මේ ලෝකේ හැර මේ ධර්මයේ දෙන්න අමාරු එකයි මේ සාමාන්‍ය හිතන සංකල්ප වලට වඩා වෙනස් දෙයක් බුදුරණවහන්සේගේ ධර්මයේ කියන්නේ. ඒ කියන්නේ වෙනස් දෙයක් කියන්නේ මේක ලොකු ගැඹුරු පැත්තක් තියෙනවා. දැන් අපි තුල මම අර ඉස්සලා කිව්වේ එකයි. අපි මේ අනාත්ම දර්ශනේ තේරුම් ගන්න උත්සාහ කරන ආත්ම දෘෂ්ටි ඉඳලා. ආත්ම දෘෂ්ටි ඉඳලා මේ අනාත්ම දර්ශනේ තේරුම් ගන්නවා කියන්නේ ලොකු විශාල ගැඹුරු ප්‍රඥාවක් තියෙනකම. ඒ ගැඹුරු ප්‍රඥාවක් නැතුව මේ අනාත්ම දර්ශනේ කියන්නේ අපි නොදැක අපි නොදන්න. අපි නොදන්න අපි ජීවිතේ අහලා නැති. අපිට නොතේරෙන ධර්මයක් අපට අපි වැරදි කෝණේ තුල ඉඳගෙනම මේ නොතේරෙන ධර්මයකට යන්නට ලොකු නුවණක් තියෙනකම. ඒ නුවණ නැතුව අපිට නොතේරෙන ධර්මයකට යන්න බෑ. හැබැයි මේ ධර්මයේ තුලට ආවට පස්සේ ඒක එච්චර දෙයක් නෙමෙයි. එනකන් තමයි අමාරු තියෙන්නේ. මොකද මේ හේතුඵල ධර්මයේ කියන දේ හරියට තේරුම් ගත්තට පස්සේ ඇත්තට මේ ලෝකේ ලොකු දෙයක් නෙමෙයි කරන්න තියෙන්නේ. අර එතෙන්ද එන්න ඒකනේ බුදුන් සෝතාපන්න වෙන්න කියන්නේ. සෝතාපන්න වුණාට පස්සේ ආත්ම හතකින් අර කල්ප කෝටි කාලාන්තරයක් ආව සියලු දේවල් ආත්ම හතක් ඇතුළේ දුර වෙන්නේ ඇයි? එතනින් එහා ඇත්තට කරන්න දෙයක් නෑ ලොකුවට. මොකද යා මේ බොරු වැඩපිළිවෙල තේරුම් ගත්තට පස්සේ යා නිකම්ම නිදහස් වෙලා යනවා. යාට බොහොම කෙටි කාලෙ නිදහස් වෙන්න පුළුවන්. ඒකට ඒකට ඉස්ලාම් ඉන්න කලින් පාර්ලේ මම ඒක මම අද කියලා දෙන හිදුවේ ටිකක් මේ සාමාන්‍ය භාවනා පොඩ්ඩක් පුරුදු කරන්න. ඒකට එන්න කලින් ඉස්ලාම් අපි යම් කිසි වැඩපිළිවෙළක් පුරුදු කර ගන්නට ඕනේ. ඒක අපිට ඒකට එකපාරට එන්න බෑ. අපි ඒ නිසා ඉස්ලාම් මේ දැන් සාමාන්‍ය මොන හරි භාවනාවක් කමන්නේ කරනවා නම් ඒ භාවනාව තුළින් දැන් අපි දැන් සමාධියක් දිනු කරන වැඩපිළිවෙලට වඩා විදර්ශනාවකට යන වැඩපිළිවෙල අවශ්‍ය නිසා ඉස්ලාම් 100 ප්‍රයත්නවල පස්සේ දැන් සාමාන්‍ය සමාජයක් වඩන වැඩපිළිවෙල කරන් හිත විසිරෙන එක අරුබුදයක් යාට. නමුත් විදර්ශනා යන කෙනාට හිත විසිරෙන කිසිම වෙන අරමුණක් අරුබුදයක් නෙමෙයි. එයා ඉස්සෙල්ලාම කරන්න ඕන නැති එන අරමුණ මොකද්ද කියලා අල්ල ගන්න ඕනේ මුලින්ම. අපි හිත මොන දැන් මට රාග සිතිවිල්ලක් ආවා කියලා. මොන රාග සිතිවිල්ලක් කියලා අල්ලගත්තා. එතකොට දැන් එයා ඉහස හොයන්න ඕනේ. දැන් අපිට එකපාරට දැන් මේ අර වාක්‍ය වගේ එකපාරට ඇහෙන් රූපේ දකින්නකොට දැක්කා කියලා හිතෙන්න බෑ. ඉස්සෙල්ලාම අල්ලගන්න රාග සිතිවිල්ලක් කියලා. ඒක පාරලෙක්සුත් ලක්ෂණ කියලා දෙනවා. මම ඒක වෙන දවසක් කියලා දෙනවා සූත්‍ර සම්පූර්ණේ. රාග සිතිවිල්ල කියලා අල්ල ගන්න. අල්ලගෙන හොයන්නේ රාග සිත් මේක හටගත්. ඒක බුදුරණහන්සේ කියන එක සංස්කාරයක් කියලා. සංස්කාරයක් කියන්නේ සකස් වෙච්ච දෙයක් කියන එක. මේක සංස්කාරයක්. ඒ සංස්කාර හටගත්තේ කොහොමද? අන්න එතකොට අපේ නුවණ තියෙන්න ඕනේ. අපි මේ නුවණෙන් ඉමසීම. මේක අපි දැන් අපර රාගේ හටගත්තට පස්සේ අපි මේ කරන වැඩක්. අපි මේ අර නුවණ දිනු වෙන මේ වෙන කල්පනාවක් කරන්නේ. අපිට එකපාරට එතෙන් එන්න බැරි නිසා. එතකොට මේ රාගේ හටගන්නකොට අපි හිතන්න කල්පනා කරන්නකොට මේක හටගත්තේ කොහොමද කියලා. එතන බුදුරණාහි සිතන ඒ කියන්නේ සාමාන්‍ය ක්‍රියාවලිය තමයි අවිද්‍යාවෙන් හටගත්ත අවිද්‍යාව කියන්නේ මේ ක්‍රියාවලිය රාගේ හටගන්න ආකාරය මුලින්ම දැක්කේ නැහැ. යථාර්ථය දැක්කේ නැති එක තමයි අවිද්‍යාව. ඒ අවිද්‍යාව නිසා හටගත්ත අවිද්‍යාවත් එක්ක ස්පර්ශයක්. මොකද්ද? ඇහැයි රූපයයි යන එකතු වුණා. ඒ ස්පර්ශය නිසා හටගත් අපි හිතමු දැන් මනසරාව කියලා අපි. මනසරාවන වෙන යන එකතු වුණා. ඒ ස්පර්ශය නිසා වේදීමක් හටගත්තා. ඒ විඳින් හතරින් පිළිගත්තා. ඒ හතරින් පිළිගත්ත තමයි නිසා තමයි. ඒ කියන්නේ අපි ඔන්න මම වින්දා කියලා ගත්තා. මගේ ඇහි බාහිර රූපයෙන් තමයි මගේ හිතයි බාහිර අරමුණයි කියලා අරගෙන ඒ විදීම තුළ හතරින් පිළිගත්ත නිසා තමයි අර රාගය හටගත්තේ. නැත්තම් ඒ රාගය හටගත්තේ ඇයි? අර මම දුන්න සංකල්පෝසේ. එතකොට එයා දකිනවා, එයා හිතලා තේරුම් ගන්නවා මොකද්ද මේ රාගයට හේතුව? අවිද්‍යාව සහ ස්පර්ශයෙන් හටගත්ත විදීම හතරින් පිළිගත්ත නිසා තමයි හටගත්තේ. එතකොට එහෙම බලනකොට එයා නුවණින් කල්පනා කරන බුදුරණන් කියනවා මේ සංස්කාරය, මේ රාගය කියන සිතුවිල්ල සකස් වෙච්ච දියක්, අනිත්‍ය දියක්, හේතුවල ධර්ම හටගත් දියක් කියලා විමසන්න කියනවා. ඊළඟට තමයි රාගය හටගත්තේ කුමන නිසාද? අර තණ්හාව නිසා. ඒ තණ්හාව අනිත්‍ය දියක්, සංකත දියක්, පටිච්චසමුප්පාද හේතුවල ධර්ම සකස් වෙච්ච දියක්. ඒ තණ්හාව හටගත් විඳීමේ, ඒ විඳීමත් එහෙමයි කියලා විමසන්න කියනවා. විඳීම හටගත් ස්පර්ශය, ඒ ස්පර්ශ හටගත් අවිද්‍යාවෙන්, කියන්නේ මේ ක්‍රියාවල නොදැක්ම නිසා. එහෙම එනේන අරමුණ, හැම අරමුණක්ම දැන් එහෙම ඔන්න මූලික අරමුණ එහෙම එකක් විමසුවා. ඊළඟට ආයේ වෙන දේ සරමුණක් ආවා. ඒකත් අල්ලගන්න කියනවා. ඒක සංස්කාරයක් කියලා ගන්න කියනවා. ඒ සංස්කාර හැදුණු හැටි විමසන්න කියනවා. ওই විදිහට කාලයක් විමසනකොට මොකද වෙන්නේ? ටික නුවණ දියුණු වෙලා අර අරමුණක් දැන් අපට රාගයක් කියලා තේරෙන ටිකක් දුර ගියාට පස්සේ ටිකක් දුරක් යන්න කලින් ඒ යන කාලේ ටික අඩු වෙලා යන නුවණ දියුණු වෙන. රාගයේ ලකුවට එන්න දෙන්නේ නැහැ. ටිකක් අඩුවෙන් යාද සිහිය පිහිටිනවා. එහෙම ටික 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 එන අරමුණු අඩුවෙන් සිහිය පිහිටිනකොට මොකද වෙන්නේ? එහෙම නුවණ දිනුනොත් දිනෙනකොට ධර්මඥානෙත් එක්ක නුවණත් එක්ක ප්‍රායෝගික වැඩිමත් එක්ක එයාට අර දැක්කොත් දැක්ක විතරයි කියන හික්මෙන නුවණ දක්වා යගේ මනස වැඩෙනවා. ඒක අපට බලෙන් ඉතින් යන්න බෑ. අර අරහෙම පුරුදු කර පුරුදු කරන් යනකොට අර ඒකත් හේතුඵලයකින් සකස් වෙන දෙයක්. මාර්ගය කියන්නේ හේතුඵලයකින්. අර අරහෙම අපි නුවණ දිනු කරනකොට අර தත්තර හිතපත් වෙනවා. ඒ කියන්නේ අර දකින්න ස්වභාවය දක්වා අපි සිහිය දිනු වෙනවා. නුවණ දිනු වෙනවා. වීර්ය දිනු වෙනවා. අපට වඩන්න ඕන නැති සිහියයි වීර්යයි නුවණයි. එතකොට සිහිය දැන් අපට මුලින් සිහිය පිටන්නේ රාගේ ගොඩක් ගියාට පස්සේ. අපට ඊළඟට අපි යන්න නුවණ දාන්න ඕනේ ඒකත් එතෙන්. අර හේතුඵල ධර්ම විමසන්නට ඕනේ. ඒකද වීර්ය ඕනේ. එතකොට මේ තුන අපි ටික පුරුදු කරනකොට අන්න සිහිය පිහිටන්න කාලෙ ඉක්මන් එනවා. ඒ කියන්නේ රාගේ ගොඩක් යන්න කලින් සිහිය පිහිටනවා. එතකොට ටික යනකොට සිහිය නුවණ වීර්ය වැඩි වෙනකොට තමන්ගේ අර සිහියයි නුවණයි වීර්යය ගොඩක් වැඩි වෙනකොට අන්න දකින්න අවස්ථාව දක්වා හිතපත් වෙනවා. එතකොට ඒකයි මම අර කිව්වේ ඇත්තටම ඊළඟට විමසන්න දෙයක් නැහැ. දැන් මුලින් අපිට රාගය ආවට පස්සේ විමසන්න ඕනේ. අනිත්‍යයි දුකයි අනාත්මයි සංකතයි මේවා හටගත් හැටියට. නමුත් හරියටම අර දැක්කොත් දැක්ක විතරයි හික්මන යථාර්ථය දකින්න තැනට එනකොටම විමසන්න දෙයක් නැහැ. එයාට තියෙන්නේ හටගත් දෙ නැති වුණා කියලා දැකීම නුවණ විතරයි. අතන සිහිය යොමු කරන්න විතරයි තියෙන්නේ. එතකොට එතන නුවණක් තියෙනවා, වීරයක් තියෙනවා. ඔක්කොම හට අරගෙන අර කෙලෙස් ඉඳ නැහැ ඊට පස්සේ. ඉස්සලාම දැක්කොත් දැක්ක විතරයි යථාර්ථය. ඉස්සලාම දැකීම හටගන්න සෝතපන්න කෙනා. එතෙක් අපි හැමෝම දකින්නේ දකින්න මමෙක් ඉන්නවා දකින්න කෙනෙක් ඉන්නවා කියලා. ඉස්ලාම අතහරින් දකින්න සෝතාපන්න කෙනා. එයා තමයි ඒකනේ. එයා දැකපු නිසානේ එයාට ඕනම අවස්ථාවක් සිහිය පිරෙන මාතේ ඔක්කොම අතහරින්න පුළුවන්. ඇයි එයාගේ දර්ශනේ තියෙනවනේ. තමන්ගේ ප්‍රත්‍යක්ෂ තියෙනවනේ. ඒ ප්‍රත්‍යක්ෂ නිසා තමයි එයාට සිහි කරන මාතේ ඔක්කොම අතහරින්න පුළුවන්. අපේ මූලික වේදේ බෑ. ඉතින් ඒ නිසා මූලිකව අපි කරන්න තියෙන්නේ එන හැම අරමුණක්ම අර විදිහට අල්ලගෙන විදර්ශනා කරනවා. ටික නුවණ දිනු වෙන්න හේතුඵල වශයෙන් ටික ඉවසන්නට. එහෙම ටිකට් එක ඉමසනකොට අපි ක්‍රමානුකූල නුවණ වැඩි වෙලා යනවා. එතකොට ඒක පදනම් කරගෙන අපිට සාමාන්‍ය සමාධියක් මුල් කරගෙන අර අපේ නුවණ එතෙන් යොමු කරාට පස්සේ අර යථාර්ථය දකින්න පුළුවන්. ඉතින් ඒකට මම පාර්ලෙක් සුත් වෙන දවසක් කියනවා. තමයි ඒ ඔය ටික තමයි තියෙන්නේ. ඔය ටික අර විස්තර වශයෙන් ටිකක් තියෙනවා. මේ ඉතින් ඒ නිසා ටික භාවනාවක් කරනකොට හුරු කරන්න ඒක. ඒ කියන්නේ සාමාන්‍ය මොන සමාධියක් ආවද දැන් අපිට අපුන්න මෛත්‍රී සමාධියක් කරනවා කියලා. නැත්තම් මේ ගොඩාක් ලේසි ආනාපානහතියේ. මොකද ආනාපානහතියේ ලේසි. දැන් අනිත් හැම දෙයකම අපි වෙන විතර්කයක් දානවා. මෛත්‍රියක් ගත්තත්, අසුභයක් ගත්තත්, ධාතමනසිකාරයක් ගත්තත් ඕනම භාවනාවක් අපි ගත්තා අපි විතර්කයක් දානවනේ ඒකට. නමුත් ආනාපාන විතර්කයක් දාන්නේ අපි. ආනාපාන හති බලන් ඉඳීමක් තියෙනවා. මනසින් හොඳවට සිහියෙන් සූක්ෂම රැල්ල දිහා බලන් ඉනවා ආස්වාසනය හරි ප්‍රස්වාසනය. ඒතර අපි අමුතු විතර්කයක් දාන්නේ. එතකොට ඒ නිසා අපට අමුතු විතර්කයක් නැති නිසා අපට හරි පහසු වෙන විදර්ශනාවකට යන්නේ. ඒකයි බුදුරණවහන්සේ කියන්නේ ආනාපාන හති කියන කියන රජමාවත කියලා. එකන්නේ මේ ඉක්මනට ඉවත් කියන්නේ හැමෝටම වඩන්න දෙයක් කියනවා. හැම බුදුවරු කෙනෙක්ම රහත් වෙන්නේ ආනාපානහති මුල් කරගෙන මේ සම්බුදු වෙන්නේ. මොකද ඒකට හේතුව ඒක ඇත්තටම කෙලින්ම නිවන මාර්ගයට හිමු කරන්න පුළුවන්. ඒ ආනාපානහති මුල් කරගෙන ක්‍රමානුකූලව ඒක සිහිය පිහිනනකොට ඕන භාවනාවෙන් කරන්න පුළුවන්. සිහිය පිහිනනකොට අපි දැන් එන විතරක වලට දැන් සාමාන්‍යයෙන් අපි ආනාපානහති වඩන්න යනකොට විතර කෙනෙකුට අපි අරමුණට ගන්න අර විතර කොහොම අයින් කරනවන්නේ. එතකොට අපිට මේ බාධා වන්නේ මේ සම්මතය කර අර පරමුණ බාධා නැසත් අයින් කරනවා. සමහරවිට අපිට ඒකත් එක්ක කෙලෙස් හට ගන්නවා. නමුත් විදර්ශනාවට කෙනෙක් වඩනකොට අර බාධාවක් කරගන්න හොඳ නැහැ. එන අරමුණ අල්ලගෙන වඩන්නට ඕනේ. එතකොට අරමුණ එන ස්වභාවයත් අඩු වෙනවා. ඊළඟට අරමුණ නිකම්ම එයාට එන ස්වභාවය අඩු වෙලා යනවා. මොකද අර විදර්ශනාව එනකොට ඒකට පහර දෙනකොට ආය එන්නේ නැහැ. අපි අර බලෙන් අයින් කරනකොට මේ කොච්චර අයින් කරත් එනවා අපව. යම්කිසි කාලයක් තියෙන පුළුවන් සමාධිමත් වෙලා එන්නේ නැතුව. නමුත් අර මේ සම්පූර්ණ එන්නේ නැති වෙන එක නතර වෙන්නේ නැහැ කවදාවත්. ඒකයි දැන් නිවසංඥා ආසංඥායතන ලෝකෙ ගියත් අහපෝ පහළට වැටෙන්නේ. මොකද උපරිම සමාධියට ගියත් අහපෝ පහළට වැටෙනවා. නමුත් විදර්ශනාව කරොත් එහෙම අහපෝ පහළට වැටෙන්නේ නැහැ. මොකද යාර ආත්ම දෘෂ්ටියට එන්න දෙන්නේ නැතුව සම්පූර්ණයෙන් ඒ කියන්නේ මේ අරමුණ වලට එන්න දෙන්නේ නැතුව කියන්නේ අරමුණු එනවා. අරමුණු ප්‍රතික්ෂේප කිරීමක් නෙමෙයි කරන්නේ. අරමුණු එනවා. අරමුණු අල්ලගෙන අරමුණු හටගන්න හැටි හොයනවා. හටගන්න හැටි හොයනකොට ඇත්ත දකින්නකොට නුවන් වැඩෙනකොට අර එන අරමුණ වලට ඉඩ නැහැ. එනේන අරමුණු ඉක්මනින් ඇත්ත දකින්නකොට දැන් මුලින් ගොඩාක් කල් යනවා ඇත්ත දකින්න. ඊළඟට ඉක්මනින් ඇත්ත දකින්න. ඉක්මනින් ඇත්ත දකිනකොට අර එන අරමුණ වලට අරමුණක් කරගන්න අපි දෙන්නේ නැහැ දැන්. අපින් මේක අරමුණක් කරගෙන රාගයක් කර දේශයක හටගන්නේ. එතකොට කොච්චර නිමිත්තක් આવත් අපින් ඉඩ නැහැ හටගන්න. මොකද අපි එන එක ඇත්ත දකින්න. එතකොට තමයි විදර්ශනාව නියමිත වෙන්නේ. ඉතින් ඒ නිසා මුලින්ම අර එන අරමුණ සම්පූර්ණයෙන් මේ අර විදිහට විදර්ශනා කරන්න තමයි. ඕනම අපි හිතමු මේ සමාධියක් හටගත්ත කියලා. දැන් සමාරලාවට මේ දර්ශනා කරන් යනකොට ඔහොම අරමුණින් නැති වෙනකොට සමාධිය හට ගන්න පුළුවන්. ඒ ප්‍රීතිය. එතකොට අපට හිතෙන්න පුළුවන්. දැන් හොඳයි මේ දැන් හොඳට භාවනාව වැඩිලා තියෙන්නේ. දැන් මට දැන් ප්‍රීතිය මේක තමයි නියම විදර්ශනාවක හිතෙන්න පුළුවන්. හැබැයි ඒකත් අපි අර දේ මේකටත් කරන්න ඕනේ. අපි ඒ දේ ඒකට නොකරොත් අපි එතනින් එහාට යන්නේ නැහැ. මොකද අපි නරකදී ප්‍රතික්ෂේප කරා. හැබැයි හොඳ දේ අල්ලගන්න. එතකොට අර හොඳ සමාධියෙන් ලැබෙන යම් ප්‍රීතියක් සැපයක් ඇද්ද විදර්ශනාවෙන් ලැබෙන අපි ඒක අල්ලගන්න ගියොත් එතනින් එහා අපේ දියුණුවක් යන්නේ. අපි ඒක අතහරින්නට ඕනේ. ඒකත් මේ අපි තුලින් අර හේතුන් නිසා හටගත් සංකල්පයක් කියලා අර විමසන්නට ඕනේ. නැත්තම් අපි ඊළඟට මොකද කරන්නේ? ඊළඟට භාවනා ඉඳගත්තකම අරක ලබා ගන්න උත්සාහ කරනවා. නමුත් ඒක ලැබුණේ අර වැඩපිළිවෙල කරපු නිසා. හැබැයි ඒකත් එතනින් එහාට යන්නට නම් ඒකත් අතහරින්නට ඕනේ. ඉතින් ඒ නිසා මේ අන්නේ විදිහට ක්‍රමානුකූලව යම් වැඩපිළිවෙල පුරුදු කරොත් මේ යම් මට්ටමකට ඇත්ත දකින්න දේ කරා හිතපත් කරන්න පුළුවන්. මොකද එතකොට අර මේ අතහරිතේ ඩිකඩික දකින්නකොට අර අපින් කොටු වෙච්ච රාමුව තුලින් ඉඳ දෙන්නේ නැහැ. අර ගොඩාක් සංකල්ප කොට නගා ගන්න. ප්‍රපංචයේ වෙන දේ ගොඩාක් අඩු වෙලා යනවා. ඒ නිසා අන්න එහෙම ටික ටික හුරු කරන්න.
කියන සූත්‍රික කියන එක කියවද නම් රංගි වචකත සූත්‍රික කියන සමගද එක කායක ඉඳලා තව කියන්නේ අර මොකද එක ගහක ඉඳලා තව ගහකට ගින්න යන්නේ වාතය උපාදාන කරගෙන තව කායක එක කායක ඉඳලා ඊටම කායක සම්හම උපාදාන වෙනවා කියන්නේ ඒ කියන්නේ තමයි මේ මැරිලා ගිහිල්ලා නම් මේ වර්තමානයේ කියන එක ඉස්සර
එතන කරන්නේ මේ මේක තියෙන මොකේද මේ නේ අග්ගවත්තික සූත්‍ර නෙමෙයි මේ කුතුහල ශාලා සූත්‍රය ඒකේ තියෙන්නේ මේ මට සම්පූර්ණ සූත්‍ර මතක නැහැ මට මතක මේ කයින් කියන එක තමයි තියෙන්නේ නෝ කය බිඳිලා කියලා කතාව කියන මට මතකෙට ඒක තියෙන්නේ මට හරියට මතක නැහැ මේ කය බිඳිලා අනිත් කයකට ගියා යනකොට උපාදානෙ මොකද්ද කියලා අහන්නේ මට මතක නම් ඒ වගේ මේ කය බිඳිලා කතාවක් කියනවා වගේ මට මතක ඒක තණ්හාම උපාදානෙ කියනවනේ වර්තමානයේ තේකම තමයි තියෙන්නේ. නමුත් එතන අහන්නේ අර ප්‍රශ්නේ මට මතක හැටියට. ඒ කියන්නේ තණ්හාව උපාදාන තණ්හාවමයි උපාදාන වෙන්නේ කියලා. ඒ කියන්නේ ගින්නක් අර ගහෙන් ගහට ගින්න පැතිරලා යන්නේ හුණක නිසා වගේ මේ 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 සංසාරේ ඒ කියන්නේ එතනින් එහා බැදි බැදි පවතින්නේ තණ්හාව නිසා කියනවා වගේ තමයි මතක. නමුත් අපේ ජීවිතේ පව අනාගතයේ ඊළඟ මොහොතක් අපි ඊළඟ සබහායව එක අපේ ජීවිතයක් තියෙන්නේ දැන් තණ්හාව තියෙන නිසා. ඒ කියන්නේ දැන් තණ්හාව තියෙන නිසා අපි ඊළඟට හැම වෙලේම අපේ ඉස්සරහා අපේක්ෂාවක් තියෙනවා. ඒ ඉස්සරහා අපේක්ෂාවක් තියෙන්නේ ඉදිරියට කියනවා අපේක්ෂාවක් තියෙන ඉදිරියට ඉන්නවා කියලා හැඟීමක් තියෙන්නේ දැන් තියෙන තණ්හාවේ. තණ්හාවයි තමයි බැද බදා අපි දෙක තියන්නේ. වර්තමානයෙන් ගත්තොත් අපට ඇත්තටම අතීතේ අපි තාම ඇවිල්ලා නැහැ නේ. අනාගතේ ගිහිල්ලා ඉවරයි. ඒකට වර්තමානයෙන් ගත්තොත් එහෙනම් අපට අතීතේ ඉන්නවා කියන්න බෑ. අනාගතේ හිටියා කියන්න බෑ. හරියට දැක්කොත් එහෙම. වර්තමානයේ අපිට කතා කරන්න තියෙන ඇත්තම හේතු බල ධර්මයක් විතරයි. ඒක අපට සංකල්ප වලින් ගොඩනගා ගන්න බෑ.
එහෙනම් ඒක තමයි අර කයක් අරදී අර දැන් කය බිඳිලා ගිහිල්ලා එහෙනම් ඒක කයක් තියෙනවා කියන අදහසත් එක්කනේ තමයි.
එතන පාලියක වැරදි එතන. එතන වැරදි මේක එතන ඒක කියන්නේ ඒක අර එක වචනයක් මේ ඒ කියන්නේ පාලි හටාවත් අනු ඒක අර මේ සාන්නස් ලස්සන පැහැදිලි කරනවා. ඒක අර මේ පාලි ආපේකේ පොඩි වැරද්දක් තියෙනවා. ගියේ නැහැ කියන එක නෙමෙයි තියෙන්නේ. එතන කියන්නේ එතන එන්නේ වචනේ න උප්පත්ති නෙමෙයි අප්පතිත්ති. පාද වෙන පොඩි වෙන වචනයක් තියෙනවා. ඒක පාලියේ වැරද්දක් ඇවිල්ලා අන්තරභවයක්.
ඔව් අන්තරභවයක් ඇත්තෙන්නේ.
ඒක වැරදි, ඇත්තටම වැරදි. ඒ කියන්නේ පාලි ව්‍යාකරණ අනුවත් වැරදි, පාස්ටාව අනුවත් වැරදි ඒක. අවදන් ඉතින් කය දැන් කය කියලා රූපයක් ගන්න එතන රූපය ගැන කතා කරන්නේ ඉතින් ස්කන්ධ ඔසෙන් කතා කරොත්නේ එතකොට දැන් මනස කියන තැන රූප ස්කන්ධ කොහොමද තියෙනවන්නේ මන ආයතනත් එක්ක නමුත් දැන් එතන කතා කරන්නේ ඇත්තටම මේ වෙන කයකට යන කාලේම වෙන කය ඒ කියන්නේ මේ කයින් තුත වෙලා වෙන කයක් ගැන කතා කරනවා මිසක් මේ උපදින්න නැතුව හිටියොත් මොකද උපාදාන කියලා අහන එක වැරදි ඔව් එතන පාලි වචනේ වැරද්දක් තියෙනවා ඒකේ පාලි තියෙන එක තමයි ඔව් ඒ පාලි එක මේ බුදුජාත කවුරු හැදුවේ නැහැ බුදුජාත කවුරු හැදුවේ නැහැ කටුකුස් සංසයක ලස්සන හදලා තියෙනවා. ඒ කියන්නේ උන්වහන්සේ ලස්සනද පෙන්වනවා. පාලි වැරද්ද පෙන්වනවා. මේ ව්‍යාකරණ වැරද්ද පෙන්වනවායි ඇවිල්ලා තියෙන එකේ. ඒ ඔක්කොම වැරද්ද පෙන්ලා කියන මෙතන මේ වචනේ ඉන්න ඕන කියලා. ඒ කියන්නේ ශබ්දේ විතරයි. ඒ කියන්නේ දැන් ඒ කාලේ පොත් තිබ්බේ නැහනේ. එතන මට වචනේ න උප්පතිති කියන එක අප්පතිති කියන වචනේ අන්න ඒක තමයි මොකක් හරි එක අකුරක වෙනස. දැන් කටහඬින් යන්නේ. අකුරක වෙනස තමයි වැරද්දලා තියෙන්නේ. එතකොට ඒ අකුරක වෙනස මේ අර්ථයේ ලකුණු වෙනසක් කියලා. ඒක මහා ඒක ලොකු හානි මේකත් කියලා තියෙනවා. නමුත් ඒක ඇත්තටම වෙන කයකට ගිහි නෑ නෙමේ. වෙන කයක මෙත් ගියා යනකොට මොකද ඒ වෙන අර්ථයක් තියෙන්නේ. මම දැසක් වාට කියවන්න කියලා කිව්වේ ඒක.
ඒක තමයි.
ඒක වැරදි සමීකරණ යාර්ථි.
දැන්
එතන එතන මං හිතන්නේ කතා කරන මේ පරියාය ගැඹුරු අර්ථයක් මට ඒක හරියට නිශ්චයක් නෑ. ඒ කියන්නේ දැන් සාමාන්‍ය ලෝකයේ සම්මුතියත් එක්ක එක මේ බුදුරණා දැන් අර කුතුහල සාලා කතා වෙච්ච කතන්දරේනේ අහන්නේ. බුදුරණාසිකෙන් පස්සේ නේදලා අහන්නේ. එතකොට තණ්හාව උපාදාන කියලා මොකද එතන කතා වෙච්ච කතන්දරේ තියෙන්නේ මේ මේ සාමාන්‍ය සම්මුතියත් එක්ක අර මේ ලෝකයේ ජීවත් වීම ගැන. ඒ කියන්නේ අර මේ මේ ඒ කට්ටිය කතා වෙච්ච දෘෂ්ටිනේ අන්නේ සාස්තුන් වහන්සේ. ඒකත් එක්ක අහපු දෙයක් මට හිතෙන්නේ නම් මේක සාමාන්‍ය ආත්ම දෘෂ්ටියක් එක්ක පදනම් වෙච්ච දැන් අර උරු බුදුරණාහි අර එක අවස්ථාවක් අත්තත සූත්‍රය කියනවානේ. බලන්න ඒකත් හරි ලස්සනයි. ඒ සූත්‍රයක කියනවා එක සාම එක අන්නේ තීර්ථයෙන් ඇවිල්ලා බුදුරණාහසෙන් අහන ආත්මයක් තියේද කියලා. නිස්සද්දයි බුදුරණාහස. ආත්මයක් නැද්ද අහනවා. ඒත් නිස්සද්දයි. එතන දැන් බුදුරණාහසේ ඒ යා අන්නේ තීර්ථකයා ගියාට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ අහන ඇයි සාමාන්‍ය උත්තර දුන්නේ නැති කියලා. දැන් ආත්මයක් නැහැ කියන එක බුදුරණාහස කියන්නේ හරි කියලා. දැන් බලන්න බුදුරණාහසේ කියනවා බුදුරණාහස කියනවා එයා ඉන්නේ ආත්මයක් තියනවා කියන දෘෂ්ටි යමක් තියනවා කියන දෘෂ්ටිය කියනවා. එයාට මම ආනන්ද සනාසෙන් අහනවා ආනන්ද ආත්මයක් තියනවා කිව්වොත් මම මේ කියපු ධර්මයට ගැලපෙනවද අහනවා. ගැලපෙන්නේ ආත්මයක් තියනවා කියන්නේ කොහොමද වැරදි? ආත්මයක් නැහැ කිව්වොත් ආනන්ද එයා එයාගේ දෘෂ්ටිය තිබ්බ කියන්නේ යමක් තියනවා කියලා. එයා තිබිච්ච දේ නැතිනවා කියන දෘෂ්ටිය යනවා. ඒකම නිස්සද්දිතිය කියනවා. ඒතොර එයා නැහැ කියන්නත් බෑ ඒකට ඔව් කියන්න බෑ බුදුරණවහන්සේ. මම දැන් අපි සාමාන්‍ය කතා කරද්දි කියනවානේ මොකද එයා අපි දන්නේ අනික් කෙනාගේ දෘෂ්ටිය මොකද්ද කියලා. නම බුදුරණවහන්සේ ඒ අවස්ථාවේ නිස්සද්ද වෙනවා. එතකොට ඒකට හේතුව එයාට ඒ කරුණ කියන්න බෑ. ඉතින් ඒ නිසා සාමාන්‍ය මේ බුදුරණාහි දේශනා ශෛලියේ තුල සමහර දේවල් කතා කරලා තියෙනවා ලෝක සම්මුතියත් එක්ක. ඒ සම්මුතියත් එක්ක කතා කරන දේ තුල සමහර ලාවට ඒ කරුණ ගැඹුරු කරුණත් එක්ක වෙනස්. නමුත් ඒ කතා කරන පරියායක් එයාගේ අවස්ථාව. මොකද දැන් අපි මේ ඔක්කොම එකපාර හැදෑරුවට ඒක එයාගේ නුවණට බුදුරණාහි කතා කරන්නේ. එතකොට එයාගේ පරියායට අනුව අපි ඒක මේ ගැඹුරු කරුණෙම දාන්න බෑ ඒකට. අන්න එහෙම ස්වභාවය තමයි ඒක අවස්ථාවක සාරිපුත්සහනාසි කියනවා. සාරිපුත්සහනාසි කියනවා මේ ධර්මයේ තේරුම් ගන්නකොට ඒක මේ අඟුත්තරනිකාය බුදුරණවහන්සේ දේශනා කරනවා. ගම්භීරාර්ථයේ වශයෙන් දැනගන්න ඕන කියනවා. ඊළඟට ගැඹුරු නැති අර්ථය ඒ ආකාරයෙන් දැනගන්න කියනවා. මේ දෙක ගලපන්න කිව්වොත් තේ පැලෙනවා කියනවා. මොකද බුදුරණවහන්සේ ගැඹුරු නැති එක වෙනම ආකාරයෙන් දේශනා කරා. මම මේ ඒ කරුණ මම මේ ඊළඟ සැරේ මම උපනිෂද් සූත්‍රයේ වෙන දවසක් කියන්න ඉඳන් ඉන්නවා. මම ඒක කියද්දි මම මේක විස්තර කරන්නම් මේ දැන් මේ මොකද මේ ජාති ජරා මරණ කියන එකත් එක්ක අද මේ ලෝකේ තියෙන වැරදි දෘෂ්ටියක් තියෙනවා. ඒ කියන්නේ මේ දැන් මේ යථාර්ථය හරියට නොතේරුම් ගැනීම නිසා මේ මේ අර දැන් වර්තමානයේ තුල ජාති ජරා මරණ ස්වභාවය ඒ කියන්නේ මේ පටිච්චසමුප්පාද කියන්නේ දැන් දකින්නවා කියන කතාව කතා කරන නිසා අද ඒ කියන්නේ ඒක ධර්මයේ තුල තියෙන නිසා අද සමාජ දෘෂ්ටියක් තියෙනවා. දැන් ඉපදීම මැරීම කියලා මේ දැන් සිදුවෙන ක්‍රියාවලියක් මොහොතක් පස්සේ තියෙනවා කියන එක. ඒක සම්පූර්ණ වැරදි දෘෂ්ටියක්. ඒ දෘෂ්ටියේ පදනම් වෙලා තියෙන්නේ මේ හේතුඵල ධර්ම දන්නේ නැතිකම නිසා. මොකද අභිධර්ම පිටකේ මට මන් දන්නේ අභිධර්ම පිටකේ ඒක තියෙනවා. ඒ කියන්නේ පසුගානේ සකස් වෙලා තියෙන්නේ අර දැන් ආත්මීය දෘෂ්ටිය පදනම් කරගෙන දැන් මම ඉන්නවා කියලා අරගෙන මේ දැන් මොහොතක් පාසා ඉපදීම මැරීමෙන් යන ක්‍රියාවලියක් තියෙනවා. ඒ ක්‍රියාවලිය තමයි දැන් දකින්න තියෙන්නේ කියලා කියනවා. නමුත් ඒක සම්පූර්ණ ආත්ම දෘෂ්ටිය පදනම් වෙච්ච මේ මේ මතයක්. ඒක හොඳවට තේරෙනවා පටිච්චසම්පදේ හරියාකාර තේරුම් ගන්නකොට. ඉතින් මම අර පටිච්චසම්පදේ උපනිෂද්ට කියනකොට මම ඒක විස්තර කරන්න. මොකද මේ ඒක අර මේ මේ හරියට ධර්මයේ මේ මේ ආදාර නැති එකමයි මේ විපාකෙ තියෙන්නේ. මොකද අද ඕනම කෙනෙක් ඕනම ඔය මේ භාවනා මේ කෙනෙක්ගෙන් භාවනා කෙනෙක්ගෙන් අභිධර්ම ආදාරන මේ මේ කෙනෙක්ගෙන් අහලා බලන්න ඕනම කෙනෙක් දැන් කියන එකක් තමයි දැන් උපදිනවා දැන් මැරෙනවා කියන දෘෂ්ටියක් තියෙනවා. එතකොට දැන් උපදිනවා දැන් ඒකයි අපට දැන් උපදින් මැරෙනවා දකින්න පුළුවන් කියන මේ දැන් ඉපදී මම මැරෙන අනාගතේනේ ඉපදී අතීතේනේ. එතකොට දැන් උපදින මරණ නිසා බුදුරණවහන්සේ මොකද දේශනාවේ තියෙනවා ජාති ජරා මරණ දැන් දකින්නට ඕනේ කියලා. ඉතින් ඒ ඒ න්‍යාය පදනම් කරගෙන කියන්නේ දැන් අපි දිනන මරණ දැන් තියෙනවා. ඒ නිසා දැන් දකින්න ඕනේ කියලා. නමුත් මේ හේතුඵල ධර්මයේ ගැන කතාව කරන්නේ. මේ හේතුඵල ධර්මයේ ගැන කතා කරනකොට ඉපදී මැරීම පදනම් වෙලා තියෙන අවිද්‍යාව නිසා ආත්ම දෘෂ්ටිය ගොඩනැගිච්ච නිසා ඒකයි නැති වෙන්නේ. ඒක නැති වුණාට පස්සේ අර බොරු පදනම් වල තියෙන සංකල්ප ටික නැති වෙලා යන්නේ. මේක සංකල්පයක්. නමුත් අර සංකල්පය ඇත්තයි කියලා අරගෙන ඒ ඇත්ත දැන් බෙද බෙදා දැන් තියෙන දෙයක් කඩ කඩ බලන්න උත්සාහ කරනවා. ඒ සංකල්පය තුළ ඉඳගෙන. ඒ නිසා තමයි ගොඩාක් රැවටෙන්නේ.
කය කියලා දෙයක් තනවද අපි? ඒකත් ඉතින් ආයතන හය ඔස්සේ ගොඩනගත් සංකල්ප
සංකල්පයක් තමයි.
ඒකට ඒක අර මේ වෙනස් වෙනවා පේනකොට බාහිර දෙයක් නිසා.
ඔව් දැන් තමන්ගේ හැට නම් පේන්නේ. ඊළඟට තමන්ගේ මනසට නම් හිතෙන්නේ. ඒක තමන්ට එන බාහිර දෙයක්. කොමත් මේ අපේ කය කියලා ගන්නේ අපි අපේ ආයතනයක් ඔස්සේ ගෝචර වෙන මේ බාහ්‍ය අරමුණ. එක්ක ඇහෙන් පේන දෙයක්, නැත්තම් මනසෙන් හිතන දෙයක්, නැත්තම් නාසයෙන් දැනෙන දෙයක්, දෙන සුවඳක් ඇතියි. නැත්තම් කයට හැපෙන දෙයක්. ඉස්සරහ මොනවද තියෙන්නේ? නොතේ යම් පවනවන තේරුම් ගන්න පුළුවන් වුණා නේ සූත්‍රය කියපු කාරණේ. තෑ ගැමරු එක නැවත නැවත ඒක ගැන හිතනකොට ගොඩාක් ඒ කියන්නේ තේරුම් ගන්න පුළුවන්. මොකද අර මදුබින්දික සූත්‍රයත් එක්ක ගැලපෙනවා. ඒ මදුබින්දික සූත්‍රය අර අවසාන විස්තර කරනවා නේ මේ ප්‍රපංච සංඥා සංඛාවස්සේ මේ ලෝකේ ගොඩනගෙන හැටි අර මේ ඇහි රූපඥාන එකතීමෙන් ඊළඟට මේ ප්‍රපංච හට අරගෙන ප්‍රපංච වලින් ප්‍රපංච සංඥා සංඛා ගොඩනගිලා මේ ලෝකේ හැටගන්න හැටි. ඉතින් ඒකත් එක්ක මේ ditthයට හික්මෙන් නැතුව එතනින් එහා යනකොට මේ ලෝකේ ගොඩනගෙන හැටි තමයි මේක විස්තර කරන්නේ. Tamanට කොටු වෙච්ච නාමවත් එක්ක ඒක තේරුම් ගන්න තමයි අර උපමා ඔක්කොම කිව්වේ. අර තමන් එක්කිනා දකින්නකොට තුන් දිනේ දකින්නකොට එක්කිනා එයාගේ කාම ඔස්සේ එයා දකින්න කියලා. මේ එතකොට ඒකත් එක්ක හොඳවට තේරෙනවා තමන්ගේ ආභ්‍යන්තර කෙලෙස් එක්ක මේ හැමදේම සිදුවන්නේ කියලා. ඉතින් අර දැක්කොත් දැක්කා විතර හික්මන තත්ත්වෙට නෝන ටික ටික දිනු කර ගන්න පුළුවන් නම් ඒ තත්ත්වෙට දිනු වුණාට පස්සේ ඉතින් අර ආත්මී ඉස්ලාම එක ඒක නෝනින් හිතලා තේරුම් ගන්න ඕනේ. නෝන ඉතින් හිතලා තේරුම් ගන්න නැතුව අපිට ඒ වැඩ පිළිවෙල කරා යන්න බෑ. මොකද අපි නොදැන නොදැක යන ගමනක් නේද එතකොට. ද්‍රනාසික ධර්ම තියෙන දැන දැක යන ගමනකට දැන දැක යන යනකොට තමයි අතරමං වෙන්නේ නැත්තේ. නැත්තම් අතරමං වෙනවා.
මේ කියන්නේ නැහැ ආයතන හය. ඒ කියන්නේ ඒ මොහොතේ සිය පීඩනාම තමයි ඒක තේරුම් ගන්න
තියෙන්නේ. ගොඩක් වෙලාවට ඉතින් අපට ආයතන කියන්නේ අපට මේ දැන් ගෝචර ඇහැ සහ අනිත් ආයතන ඔස්සේ අමාරු තේරුම් ගන්න. මන ආයතනය කියන එකත් එක්ක තමයි අපට තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ. දැන් මන ඒකත් එක්ක දැන් කියන්නේ භාවනාවක් සාමාන්‍ය මුලින් මේ භාවනාවකදී මේ කතන්දරේ කතා කරන්නේ මනසත් එක්ක අපට ගොඩක් ලේසි. ඊළඟට අපට ඒකත් එක්ක හුරුදු කරාට පස්සේ අනිත් ආයතනත් එක්ක සිහිය පිටවන්න එක ලොකු අමාරුවක් නෑ. සාමාන්‍ය ගොඩක් මනසත් එක්ක තමයි ලේසිම. ඊළඟට දිව කියන ආයතනේ, කන කියන ආයතනේ, ඒවයි ගොඩක් පහසුවක් තියෙනවා. මොකද මේ ඇස කියන දේ ගොඩක් අමාරු තේරුම් ගන්න. මොකද ඇස කියන දේ ගොඩක් අමාරු කියන අපිට මේ බාහිරට මේ ඇහැ රූප විඥාන එකතුවීමෙන් මේක හට ගන්නවා කියන න්‍යායට තේරුම් ගන්න හරි අමාරුයි. මොකද අපට හැම වෙලේම තියෙන්නේ මේ අමත දෙයක් තියෙනවා කියනවා. අපි එක්ක අතින් ප්‍රත්‍යක්ෂ කළාට මිනිහ අතට අහු වෙනවා කියලා. එතකොට තියෙන අතයි කයයි පහසයි විඥාන එක කියලා. මොකක් හරි අපි ඉජාරම යමක් තියෙනවා කියන දෘෂ්ටියට අපි යනවා. ඒ කියන්නේ එච්චරට අමාරු මේ අපට අර ආත්ම දෘෂ්ටියත් එක්ක මේක කරලා යන්න. නමුත් අර නුවණින් ටික ටික අපි නුවණ ටික ටික වැඩෙනකොට මේ මේ භාවනාවක් වශයෙන් මේ ඊළඟට තමන්ගේ නුවණ තියෙන නිසා තමන්ට ඒ නුවණ පදනම් වෙලා මෙතන යමක් එහෙම දෙයක් නෙමෙයි හට ගැනීමක් තියෙන කියලා මේ න්‍යායට එන්න පුළුවන්.
ඒ කියන්නේ සනසේ සමතයත් තුලින් කරන්න
කියන එක නෙමෙයි. නෑ සමතයත් තුලින් නෙමෙයි. සිහිය අපි දැන් හිතුවම සිහිය පිහිටියට පස්සේ අපි ඒ සිහිය පිළිලා අපට එන අරමුණු එහෙම අරමුණක්ම අපට දකින්න පුළුවන් නම් අපිට හේතුඵල වශයෙන් අල්ලගෙන එතකොට නිකම්ම සමාධියක් ඇති වෙනවා. ඒ සමාධිය ඇත්තටම විදර්ශනා සමාධිය. ඒ විදර්ශනා සමාධියත් එක්ක තමයි අර අනිමිත්ත ශුන්‍යත අප්‍රහේ සමාධිය ගොඩ නැගෙන්නේ. ඒ විදර්ශනා සමාධියත් ඊළඟට කරන්න තියෙන අර විදිහම මේ අතහරින ඕනේ. හැබැයි ඒක තමයි අවසානයේ බොජ්ජංග වශයෙන් වඩනවා කියලා අවසානයේ බුදුරජාණන් දේශනා ගන්න සම්වාස සූත්‍රයේ බොජ්ජංග වශයෙන් වඩන්න තියෙන්නේ ඒ එන විදර්ශනාවෙන් එන සමාධි ඒව විදර්ශනා කරන්නට. ඒවත් අතහරින්නට ඕනේ. ඒක තමයි කෙලින්ම අරහත් තේරපත්. දැන් මම මේ සම්වාස සූත්‍ර දවසක් කරන්න ඉතින් ඉන්නවා. සම්වාස සූත්‍ර ලස්සනට පැහැදිලි කරන මුලින් කරන්න තියෙන දර්ශනයෙන් ප්‍රහාණය කරන ආසන. දර්ශනයෙන් කියලා කියන්නේ නුවණින් දැකීමේ, යථාර්ථය දැකීමේ. අවසානයේ තමයි භාවනාවෙන් ප්‍රහාණය කරන ආසන. මොකද අවසානට තමයි කරන්න තියෙන්නේ අර බුද්ධඥානයෙන් දර්ශනා කිරීම. ඊට කලින් මුලින්ම ආරයි දර්ශනය කරා එන්න ඕනේ. දර්ශනය කියන්නේ යථාර්ථය දැකීම කරා. යථාර්ථය දැකීමේ කාරණාට මූලික වෙන්නේ සද්ධර්ම ශ්‍රවණ යෝනිස මනසිකාරය. ඒකත් එක තමයි යම් වැඩපිළිවෙලකට යන්න පුළුවන් ටිකක් කරලා. එහෙනම් හොඳයි අපි අවසන් කරමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම්පරන්ති.